සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සම්තං ඒතං පනීතං යදිදං තබ්බ සංකාර සමතු සබ්බෝපදීපටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති පින්වත්නි මේ වන විට මේ පිළියන්දල මෙම නිවසේදී පිළිවෙණින් හැම මාසයකම පසුගිය අවුරුද්ද පුරාවටම ධර්ම දේශනා 11ක් කරලා තියෙනවා. අද අවුරුද්දක් වසරක් සම්පූර්ණ වෙනවා ධර්ම දේශනා 12 එකයි කරන්නේ. එනිසා මේ නිවන් මඟ බොහොම පිළිසිදුව පැහැදිලිව කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයට අනුගමනය කරන්නට සුදුසු ආකාරයට පැහැදිලි කරලා පිරිසිදු කරලා විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. එනිසා මේ හැම පින්නතෙකුටම මේ ධර්ම දේශනා 11ටම අති මේට පෙර සමන් දුන්න බොහෝ අය ඉන්නවා. ඒ අයට මේ සුතමයේ ඥානය ලබාගෙන සම්මා දිට්ඨියට එහෙම නැත්නම් සෝතාවදානයේ පඤ්ඤා සුතමයේ ඥානයෙන් සෝතාපන්න ඵලයට පත්වෙන්නට හැකි ආකාරයට සියලුම අවශ්‍ය කාරණා විග්‍රහ කරලා විස්තර කරලා පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කරලා තියෙනවා. එනිසා අද බලාපොරොත්තු වෙනවා මේ සෝතාපන්න ඵලයට පත්වීමේ යම් යම් ලක්ෂණ කරුණු පිළිබඳව විග්‍රහයක් කරන්න. මේ සෝතාපට්ටි සංයුක්තයේ සංයුක්ත නිකායේ බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 20කින් විතර විග්‍රහ කරලා තියෙනවා මේ සෝතාපට්ටි ඵලය පිළිබඳව, ඵලයට පත්වීම සහ සෝතාපට්ටි මාර්ගය පිළිබඳව. දැන් අපි සෝතාපන්න මාර්ගය සහ සෝතාපට්ටි ඵලය කියලා දෙකක් ගැන අහලා තියෙනවා. මේකෙන් මේ සෝතාපන්න මාර්ගය තමයි අපහසු. ඒ මාර්ගයෙන් මාර්ගයේදී තමයි අපි මේ කෙලෙස් වලින් කොටසක් ඉවත් කරන්නට, අයින් කරන්නට, හිතෙන් කෙලෙස් අයින් කරන්නට අවශ්‍ය වෙන්නේ. එනිසා මේ සෝතාපන්න මාර්ගය තමයි අපිට දැනගෙන නිවැරදිව මේ සෝතාපට්ටි අංග පිළිබඳව අවබෝධයක් ඇතුව මේ මඟ අනුගමනය. මේක ගච්ඡාමි. මේක ගමන් කළ යුතු දෙයක්. අපි මේ මඟ ගමන් කළ යුතුයි. මාර්ගය කියන්නේ ගමන් කළ යුතු දෙයක්. එනිසා මේ මඟ ගමන් කරද්දී අපට අයින් කරන්නට, ඉවත් කරන්නට, හිත පිරිසිදු කරගන්නට මෙතෙක් කල් අපි හිතේ පළපදියම් කරගෙන ගොඩලාගත් දේවල් කොටසක් තියෙනවා. ඒ කොටස තමයි කෙලෙස්. මේ කෙලෙස් සෝතාපන්න මාර්ගයේදී සිදුවෙන්නේ මේ කෙලෙස් කෙලෙස් හැටියට පිරිසිදුව දැක ගන්නට ලැබෙනවා. මේ කෙලෙස් උපදින ආකාරය, මේ කෙලෙස් තමන්ගේ හිතට ඇතුළු වන ආකාරය, පටිච්ච වන ආකාරය, උප්පන්න වන ආකාරය, ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට ලබන්නට වුණා උපදෙස්, අවශ්‍ය දැනුම, අවබෝධය ලබා ගන්නට පුළුවන්. එනිසා සෝතාපන්න මාර්ගයේ මෙන්න මේ අංග හතරක් ත්‍රිපිටක ධර්මයේ විස්තර කරලා තියෙනවා. මේ ප්‍රධාන අංග හතර තමයි කල්ලාණ මිත්‍ර සම්පත්තිතාව, එහෙම නැත්නම් සත්පුරුෂ සංසේවණය, ඒ වගේම පරම පවිත්‍ර සිරි සද්ධර්ම ශ්‍රවණය, පරතෝගෝෂික ප්‍රත්‍ය, තුන්වෙනි එක යෝනිසෝ මනසිකරණ ශක්තිය, හතරවෙනි එක ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරීම. මේ හතරෙන් දෙකක් තමන්ට බාහිර පුද්ගලයෙකුගෙන් කල්යාණ මිත්‍රයෙකුගෙන් ලබා ගත යුතුයි. ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන්, ආර්ය ධර්මයේ දේශනා කරන කෙනෙකුගෙන් මේ කලු නසන්නට මඟ අහලා දැනගෙන තේරුම් ගත යුතුයි. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කෙලෙස්, කල්යාණ කියන්නේ කෙලෙස් යවන, එහෙම නැත්නම් කෙලෙස් නසන. මේ කෙලෙස් සිතේ උපදින උපදින අවස්ථාවේ ඒ කෙලෙස් වලින් සිත මුදවා ගන්නා ආකාරය විග්‍රහ කරන උත්තමෙක්, ආර්යයන් වහන්සේ කෙනෙක්, අධ්‍යක්ීම් ලැබු කෙනෙක්, එහෙම නැත්නම් වේදිතබ්බෝ ඥානය ලැබූ කෙනෙක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නේ. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සෝතාපන්න ඵලයට පත්වෙන්නට 100%ක්ම අවශ්‍ය බව බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට විග්‍රහ කළා. එනිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක නැතුව, කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් තොරව කිසිම කෙනෙකුට සෝතාපන්න ඵලයට පත්වෙන්නට බෑ. එහෙමනම් පුළුවන්කම ලැබෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිව ස්වයම්භූ ඥානයෙන්ම, ස්වශක්තියෙන්ම, කාගේවත් ගුරුවරුකමක් නැතුව ලෞතර බුදුපියාණන් වහන්සේ කෙනෙක් සහ අබුද්ධෝත්පාද කාලයක බුද්ධත්වයට පත්වෙන පච්චේක බුද්ධ කියන පසේ බුදුපියාණන් වහන්සේ කෙනෙකුට පමණක්මයි ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව පරතෝපෝෂක ප්‍රත්‍යයෙන් තොරව බුද්ධත්වයට පත්වෙන්නට පුළුවන් වෙන්නේ. නමුත් මේ බුද්ධෝත්පාද කාලයක ලෞතර බුදුපියාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙනවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දුන්නට පස්සේ බුද්ධ ශ්‍රාවකයන් වන මගඵල ලැබූ අරහත්, අනාගාමි, සකදාගාමි, සෝතාපන්න ආදී වශයෙන් සතර ඵලයට පත් වූ යම් බුද්ධ ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඒ බුද්ධ ශ්‍රාවකයාට පුළුවන්කම තියෙනවා අවශේෂ ලෝකයාට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දීලා මේ කෙලෙස් පිළිබඳව විග්‍රහයක් කළා. එහෙම නැත්නම් කුසලං පජානාති, කුසල මූලං පජානාති, අකුසලං පජානාති, අකුසල මූලං පජානාති කියන මේ ආකාර වූ චතුස්කෝටික ධර්මය විග්‍රහ කරලා දෙන්නට. එනිසා යම්කිසි කෙනෙක් මේ සිතේ කෙලෙස් උපදින ආකාරය, ඒ කෙලෙස් ක්‍රියාත්මක වන ආකාරය, ඒ කෙලෙස් නිසා චිත්තසංතානය කිලුටු වෙන ආකාරය, ඒ කෙලෙස් නිසා උදය වෙලා සමුදය වෙලා සංසාරයට බැඳෙන ආකාරය විග්‍රහ කරන්නට බැරි නම් ඒ විග්‍රහ කිරීමෙන් ඒ කෙලෙස් නිසා තමන්ට ලැබෙන වැරදි අයහපත් ප්‍රතිඵල විපාක පෙන්වා දීලා එවන් මිදී නිදහස් වන්නට උපකාර වන්නා වූ මාර්ගය පෙන්වා දීමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. එනිසා මේ කළු ධර්ම, කෙලෙස් ධර්ම පිළිබඳව විග්‍රහයක් නොකරන කෙනෙකුට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නට බෑ. හැබැයි කළු ධර්ම, කෙලෙස් ධර්ම, කිලුටු ධර්ම ප්‍රහාණය කරන්නට නිවැරදිවම මාර්ගය අත්විඳ නොගත් කෙනෙකුට, එහෙම නැත්නම් වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන තත්වයට පත් නොවුණු කෙනෙකුට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නට අපහසුයි. ඒ පුද්ගලයෝ අනුමාන ඥාණයෙන් ප්‍රකාශ කරන්නට පුළුවන් කාගෙන් හරි අහලා දැනගෙන පොතකින් බලලා. නමුත් මේ ප්‍රායෝගික වශයෙන්ම මේ කෙලෙස් ප්‍රහාණය කළ කෙනෙකුට පමණක් ඒක ප්‍රතිවේධ ඥාණයෙන්, අනුමාන ඥාණයෙන් නෙමෙයි ප්‍රතිවේධ ඥාණයෙන්ම අවබෝධ කරගත්ත නිසා, අත්දැකීමක් තියෙන නිසා මේ කෙලෙස් ධර්ම, කළු ධර්ම ඉතින් ඉවත් කරන්නට නිවැරදි පිරිසිදු කෙටිම සරලම මාර්ගය තව කෙනෙකුට ලෝකයාට අවශේෂ ලෝකයාට ප්‍රකාශ කරන්නට පුළුවන්. මේ කෙලෙස් තුන් ආකාරයි. අතීතයේ උපන් කෙලෙස්, වර්තමානයේ උපදින කෙලෙස්, අනාගතයේ උපට උපදින්නට තියෙන කෙලෙස්. එනිසා ඒ කෙලෙස් තුන් කාලයටම අදාළව තුන් සිට පහදාගෙන මේ කෙලෙස් ඉවත් කරන්නට මඟ කියා දෙන්න ඕන. ඒකට කිව්වා ආදී කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං. ඒ තුන් කා ඒ කියන්නේ අතීතයේ ඉපදුණු කෙලෙස්, අතීතයේ ඉපදිලා ගොඩගහගත්ත කෙලෙස් පොදිය, වර්තමාන මොහොත තුල උපදින කෙලෙස්, ඒ වගේම අනාගතයට උපදින්නට තියෙන කෙලෙස්, මේ කොටස් තුනම ඉවත් කරන්නට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මේ මඟ කියා දෙනවා. ඒ තුනම නැත්නම් එතෙන්දි මේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක අපි හිතන යාළුවෙක්, මිත්‍රයෙක්, හිතවතෙක්, ගුරුවරයෙක් මේ වගේ කෙනෙක් ලෝකේ ගැන කතා කරන කෙනෙක් නෙමේ. මෙතන ඊට වඩා හුඟක් ගැඹුරුයි. කෙලෙස් කෙලෙස් හැටියට පෙන්වා දීලා ඒ කෙලෙස් උපදින්නේ මෙන්න මෙහෙමයි කියලා පෙන්වා දීලා ඒ කෙලෙස් නිසා තමන්ට එන සිදුවන අර ආදීනව ආනිසංස විග්‍රහ කරලා දීලා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ විග්‍රහවන කෙලෙස් උපදින නිවැරදි මාර්ගය පෙන්වා දීලා කුසල මූල පටිච්ච සමුප්පාද මර්මයෙන් කෙලෙස් ප්‍රහාණය කළ හැකි බව, කළ යුතු බව පෙන්වා දීම තමා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දීම. එනිසා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් තොරව කිසි කෙනෙකුට බුද්ධෝත්පාද කාලයක් තුළ අරහත් බුද්ධ බවට පත්වෙන්නට බෑ. එක බුදුහාමුදුරුව පැහැදිලිවම කිව්වා මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන අත්‍යවශ්‍ය බව, එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේක ලබා ගත යුතු බව. මේ වගේම මේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබා ගන්නට නම් ඒ පුද්ගලයා කෙලෙස් නැසූ ආර්යයන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕන. අනාර්ය ධ්‍යාන ලැබූ කෙනෙකුට හෝ පොතකින් පතකින් බලලා වෙන මොකකින් හරි මේක දැනගත්කමින් උගත්කමින් කියලා දෙන්නට පුළුවන්කමකුත් ඇත්තේ නැහැ. මොකෝ අධ්‍යක්ීම නැති නිසා. ඒ වගේම පරම පවිත්‍ර සී සත් ධර්මය කියන එක මේ පටිච්ච සමුප්පාද ධර්මය, ඒ නිසා පරම පවිත්‍ර සී සත් ධර්මය තුලින්මයි එහෙම නැත්නම් සන්දේශනාවක් භවතාව ධර්මයේ ත්‍රිපරිවට්ටේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ පටිච්ච සමුප්පාද විග්‍රහය තුලින්මයි මේ පරම පවිත්‍ර සී සත් ධර්මයෙන් මේ සම්මාදිට්ඨියට පත්වෙන්නට උපකාර වන්නා වූ සෝතාපදානේ පඤ්ඤා සුතමේ ඥාන ලැබීමෙන් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබෙන්නේ. එනිසා පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබීමටත් අර පරම පවිත්‍ර සී සත් ධර්මය ශ්‍රවණය කළ යුතුයි ආර්යයන් වහන්සේ කෙනෙකුගේ කට හඬින්. එහෙම ලැබුණාම අර සම්මාදිට්ඨියටත් පරතෝඝෝෂක ප්‍රත්‍යයටත් පත් වූ පුද්ගලයාට අර චත්තාරෝ තානානි කියන තැනක් දැක වැඳ පුදා ගත්තාම දස්වනීයානං සංවේජනීයානං කියන සෝතාපන්න ඵලයට පත්වෙන්නට අවශ්‍ය වන්නා වූ පරතෝඝෝෂක ප්‍රතිසත්‍ය ලැබෙනවා. එතකොට ඒ පුද්ගලයා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණු සිරිසත් ධර්ම ශ්‍රවණය කළ පුද්ගලයේ සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයට පත් වූ කෙනෙක්. ඔහු සෝතාපන්න මාර්ගයේ යන සෝතාපන්න ඵලයට පත්වන්නට සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙවන් පුද්ගලයෙකුටත් තව පියවර දෙකක් තමන් විසින්ම තමා තුලින්ම තමන්ම කරගත යුතුයි. මේක වෙන කාටවත් මේ ඉදිරි පියවර දෙක වෙන කාටවත් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔය මුල් පියවර දෙක නම් තවත් බාහිර පුද්ගලයෙකුට ආර්යයන් වහන්සේ කෙනෙකුට කරලා දෙන්නට, පෙන්වලා දෙන්නට, කියලා දෙන්නට පුළුවන්. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම කියන එක කිසිම බාහිර පුද්ගලයෙකුට කරලා දෙන්නට පුළුවන් කමක් නැහැ. මේ යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා කියන්න පුළුවන්, අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා දෙන්නට පුළුවන්, ඒ වගේම කරණීය ධර්ම, අකරණීය ධර්ම කියලා දෙන්නට පුළුවන්. නමුත් තමන්ගේම මනස මෙහෙවලා මේ තමන්ගේම හිතට අරමුණු වන අරමුණු හය භාවිතා කළ යුතු ඒවද භාවිතා නොකළ යුතු ඒවද කියන එක හරියටම තේරුම් ගන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන. ඒ නිසා කෙලෙස් අරමුණු භාවිතා නොකිරීමත් කෙලෙස් වලින් මිදී නිදහස් වන යහපත් අරමුණු භාවිතා කිරීමත් මේ යෝනිසෝ මනසිකාරණීය ශක්තියෙන් කෙනෙකුට කරගන්නට පුළුවන්. එනිසා යෝනිසෝ මනසිකාරණීය ශක්තිය නැති කෙනෙකුට මේ ද්වතාව නොදන්නා කෙනෙකුට ත්‍රිපරිවර්තය අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට හිතාගන්නට බෑ මේ නිවනට මගද එහෙම නැත්නම් මේ සංසාරේ අතර වෙන මගද අතර මං වන මගද කියන එක. එනිසා යම් කිසි කෙනෙක් සංසාරේ අතර මං වන මග අර සංසාරයි අනේක ಜಾති සංසාරම් කිව්වේ මේ සංසාරේ අතර මං වන මග සාරවත්දේ වටිනාදේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන් ගොඩ ගැසා ගැනීමෙන් ගති එකතු කර ගැනීමෙන් රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය තමන් තුල පවත්වා ගැනීමෙන් කටයුතු කරන පුද්ගලයා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා වැරදි පාරක යන පුද්ගලයෙක්. ඒ නිසා හරි පාරයි වැරදි පාරයි දෙකම යම් කිසි කෙනෙක් තේරුම් ගන්නට ඕන නිවන් අවබෝධ කරගන්න. මේ හරි පාරයි වැරදි පාරයි දෙකම තේරුම් ගත්ත පුද්ගලයෙක් මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබන පුද්ගලයෙක් යථාභූත ඥාන දර්ශනය ලබන පුද්ගලයෙක් සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයෙක්. එනිසා ඔහු සංවලින් මිදී නිදහස් විය හැකි නිදහස් විය යුතුයි කියන දැක්ම දකිනවා. ඒ යෝනිසෝ මනසිකාරය. ඒ අනුව ඔහු ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරෙනවා. ධම්මානුධම්ම පටිපදාව කිව්වේ අපිට මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා අපේ ප්‍රතිමුඛයට එන ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මේ ආයට එන අරමුණු පිළිබඳව අවධානයෙන් ඉඳලා ඒ භාවිතා කළ යුතු අරමුණු භාවනා භාවිතා කිරීමත් භාවිතා නොකළ යුතු අරමුණු බැහැර කරලා එවන් විදි නිදහස් වීමත් ඒ වගේම වැරදි අරමුණක් හිතට ආව ගමන්ම ඒ වැරදි අරමුණ බැහැර කළා ඒකෙන් මිදී නිදහස් වෙලා ඒකට ප්‍රතිපක්ෂ වූ යහපත් අරමුණ හිත නිවන අරමුණ භාවිතා කිරීම. එනිසා ද්වේෂයේ හිතට ආවොත් ද්වේෂය අයින් කරලා මෛත්‍රී හිතට ගන්න ඕන. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා අර තරහා ගතිය නිත්‍ය වෙලා තියෙන තමන්ගාව තියෙන තරහා ගතිය උදුරලා ඉවත් කරන්න ඕන. ඒක බුද්ධානුස්සතිය මරණානුස්සතිය. ඉතින් ඒක නිසා මේ ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙනවා කියන්නේ අර කාය කායානුපස්සනා වේදනා වේදනානුපස්සනා චිත්තේ චිත්තානුපස්සනා ධම්මේ ධම්මානුපස්සනා කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒකට ද්වතාවයේ ත්‍රිපරිවර්තයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගත් කෙනෙකුට මේකත් ටිකක් අමාරුයි. නමුත් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ ඉන්ද්‍රිය හය සංවර කරගත්තොත් සීලයේ පිහිටියොත් ඒ වගේම මේ සංසිඳවා ගත්තොත් සමත විපස්සනා වැඩුවොත් ඒ වගේම සම්මා අංගාට සම්පූර්ණ කර ගැනීමෙන් මේ ධම්මානුධම්ම පටිපදාවේ යතිරෙන. දැන් මේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා එහෙම නැත්නම් සෝතාපන්න මාර්ගයේ යන පුද්ගලයා මේ චතුරාර්ය සත්‍ය ධර්මය යම් තරමකට ඒ සෝතාපන්න මාර්ගයෙන් සෝතාපට්ටි ඵලයට එන අවස්ථාව වෙන විට ඔහු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. යම් තරමක් දුරට සම්පූර්ණෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හතර අවස්ථාවකදී අරහත් ඵලයට පත් වෙන්නට පෙර සම්පූර්ණ කරගන්නවා. සෝතාපට්ටි මාර්ගයෙන් කොටසක්, සකදාගාමි මාර්ගයෙන් තවත් කොටසක්, අනාගාමි මාර්ගයේදී තවත් කොටසක්, අරහත් මාර්ගයේදී තමා සියල්ලම සෞඛ්‍යලෙස නැතා නැවත මෝහය නූපදින ආකාරයට අනුපාද නිරෝධයෙන්ම තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගති සහ මුලින්ම උදුරා ඉවත් කරන්නේ. එනිසා සෝතාපට්ටි මාර්ගයේදී සහ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ නැති වෙන්නේ එක කොටසක් පමණයි. මේක හොඳටම තේරුම් ගන්න ඕන. සෝතාපන්න මාර්ගයේ ගිහිල්ලා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා අතින් තව බොහෝ වැරදි කෙරෙන්නට සිදු වෙනවා. හැබැයි ඒ පුද්ගලයා ඒ වැරදි කරාට යම් යම් වැරදි ඒ කිසිම වැරදක් නිසා සතර අපාගත වෙන්නේ නැ කිසිම දවසක යලි. ඒ නිසා නියත සම්බෝධි පරායනෙම ඔහු සතර අපායෙන් මිදී නිදහස් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. නමුත් ඒ පුද්ගලයා අතින් අවශේෂ සුදුසුළු වැඩි සිද්ධ වෙන්නට පුළුවන්. මොකද හේතුව සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාගේ දෘෂ්ටිය දැක්ම පමණයි පිරිසිදු වෙලා තියෙන්නේ. එ නිසා තව ක්‍රියාකාරකම් තියෙනවා පිරිසිදු වෙන්නට. නමුත් දැක්ම පිරිසිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනම සංසාර දෘෂ්ටි. එහෙම නැත්නම් වැරදි දෘෂ්ටි, වැරදි දැක්මවල්. එනිසා ඒ වැරදි දැක්මවල් ඒ පුද්ගලයාගේ තුලින් ඉවත් වෙලා ඒ පුද්ගලයා සම්මා දිට්ඨියට පත් වෙනවා. එතකොට සංසාර දෘෂ්ටිය කියන එක වැරදි, සම්මා දෘෂ්ටිය තමයි සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ ඇති නිවැරදි දැක්ම. ඒ දැක්ම පිරිසිදු වුණාට ඒ පුද්ගලයා තුළ තවදුරටත් රාගය, ద్వේෂය, මෝහය කියන ගති යම් යම් ආකාරයට පවතිනවා. එනිසා සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා අතින් තවදුරටත් යම් යම් වැරදි කෙරෙන්නට පුළුවන්. නමුත් ඔහු සතර අපාගත වන වැරදි වලින් නම් සහ මුලින්ම සම්බෝධි පරායනයෙන්ම මිදී නිදහස් වෙලා තියෙනවා. ඒක ධම්මෝ හවේ රක්කති ධම්මානුපස්සනාවේ දෙන පුද්ගලයා අතින් ඒ ධම්මතාවයෙන්ම එවන් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. මොනවාද? අර ආනන්තරික පාප කර්ම සිදුවෙන්නේ නැහැ, සතර අපාගත වන වැරදි සිදුවෙන්නේ නැහැ. නමුත් යම් යම් කර්ම, යම් යම් පුණ්‍ය කර්ම, පාප කර්ම දෙකම සිද්ධ වෙන්නට ඉඩ තියෙනවා. එනිසා මේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ කවුරුවත් කියනවා නම් තවදුරටත් රාගය, ద్వේෂය, මෝහය නැහැ කියලා, ඒක වැරදි. ඒ පුද්ගලයා තුළ රාගය, ద్వේෂය, මෝහය තුනම තවදුරටත් තියෙනවා. ඉතිරි මේ ඵලවලින් තමයි මේ රාගය, ద్వේෂය කියන දෙක සකදාගාමි, අනාගාමි ඵලවලදී අවසන් වෙන්නේ. ඒ වගේම මෝහය, මානය අරහත් ඵලයේදී සාමුලින්ම ඉවත් වෙනවා. ඒ වගේම තව හොඳටම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළින් ඉවත් වෙන්නේ මේ කාම රාග කියන කොටස පමණයි. තවදුරටත් තියෙනවා රූප රාග, අරූප රාග. එතකොට මේ රූප රාග, අරූප රාග කියන්නේ යම් ආකාරයකට මේ පැවැත්ම තුළ තියෙන ඇලෙන ගතියක්. ඒ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා කියන මේ සංයෝජන පහ, උද්දම්භාගිය සංයෝජන පහම ඉවත් වෙන්නේ අරහත් මාර්ගයෙන්, අරහත් ඵලයෙන්. එනිසා අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා තුලත් මේ රූප රාග, අරූප රාග පවතින බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. හැබැයි කාම රාග නැහැ. මේ කාම රාග මොකද්ද, රූප රාග, අරූප රාග මොකද්ද, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, මේ වගේ මේ නොයෙක් ආකාරයට මේ රාගය, එහෙම නැත්නම් තණ්හාව තුනකට බෙදලා තියෙනවා. කාම තණ්හා කිව්වේ ඇහැ, කන, නාසය, දිව, කය කියන පහ පිනවන එතනක හා වෙන ඕලාරික වශයෙන් අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංචස්කන්ධයෙන් ආස්වාදයක් පිනවීමක්, විඳවීමක් ලබන දේවල් ඕලාරිකයි. ඉතින් ඒක නිසා ඒ ඕලාරික ආස්වාදය නැති වුණාට අර අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා තුළත් රූප රාග, අරූප රාග තියෙන නිසා යම් සුවයක්, ආස්වාදයක් විඳිනවා. ඒකට හේතුව තාම මානය, අවිද්‍යාව සහ අර උද්වච්ච කියන தত্ত্বය තියෙන නිසායි. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ සෝතාපන්න ඵලයට පත්වීම කියන්නේ නිවනේ පළවෙනි කඩයිම සමත් වීම. ආපහු කිසිලේත්ම එන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයා තුල තවදුරටත් යම් රාගයක්, ద్వේෂයක්, මෝහයක් පවතිනවා. හැබැයි මේක හොඳටම තේරුම් ගන්න ඕනේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා රාගය නරකයි කියලා වැරදි කියලා මේක අයහපත් කියලා මේකේ ප්‍රතිඵල Tamanට නරකසිය පිහිටනවා කියලා තේරුම් ගත්තා. ඒ වගේම ద్వේෂය වැරදි කියලා ద్వේෂයෙන් කටයුතු කිරීම නිසා Tamanව කිලුටු වෙනවා කියලා Taman සසර අතරමං වෙනවා කියලා මේක වැරද්ද පැහැදිලිව පිරිසිදුව වැරද්ද දැක්කා. ඒ වගේම මෝහය මානය වැරදි බවක් දැක්කා. ඒ නිසා දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාගේ දැක්ම පමණයි තාම පිරිසිදු වෙලා තියෙන්නේ. ඒ පිරිසිදු දැක්ම නිසා ඔහු නිදහස් වෙන්නේ සතර අපාගත වන පාප කර්මවලින්, එහෙම නැත්නම් මේ සංසාරයට යලි යලි අපාගත කරවන්නට හේතු වන පාප කර්මවලින් පමණයි. ඒ නිසා ඔහුට තව පින්කම් කරන්නටත් පුළුවන්, පව්කම් කරන්නටත් පුළුවන්, පින් පව් කරලා තවදුරටත් සසර ගමන තව ගෙනියන්නටත් අවශ්‍ය දේවල් ඔහු කරනවා. ඒ නිසා හොඳට හිතේ තියාගන්න ඕන මේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ රාගය, ద్వේෂය, මෝහය සාමුලින්ම ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තව කොටසක් ඉතුරු වෙනවා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. සෝතාපට්ටි ඵලයට පත්වීම සඳහා ධ්‍යාන ලැබීම, භාවනා කිරීම අනිවාර්ය කාරණයක්ද, අත්‍යවශ්‍ය කාරණයක්ද නැද්ද කියන එක. මේක තමයි බෞද්ධයෙක් හැටියට හොඳටම තේරුම් ගත යුත්තේ. බුදුහාමුදුරුවෝ ඔය සෝතාපට්ටි අංග විග්‍රහ කරද්දී සංයුක්ත නිකායේ කිසිම තැනක මේ සෝතාපට්ටි අංග අතර ධ්‍යාන ලැබීමක් ගැන, එහෙම නැත්නම් භාවනා කිරීමක් ගැන අපි මේ අද ඔය සම්මතයෙන් කරන භාවනාවක් හෝ ධ්‍යාන ලැබීමක් හෝ අභිඥා ලැබීමක් හෝ ගැන ප්‍රකාශ කළා නැහැ, විග්‍රහ කළා නැහැ. ඒක අවශ්‍යතාවයක් කිසිසේත්ම දක්වලා නැහැ. මේ පිළිබඳව සූත්‍ර ධර්ම 100කටත් වඩා සංයුක්තනිකායේ, අංගුත්තරනිකායේ, අනිකුත්නිකායවල මේ පැහැදිලි කරලා තියෙනවා. කිසිසේත්ම ධ්‍යාන ලැබීමකින් තොරව මඟඵල ලබන්නට, සෝතාපන්න ඵලයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම අනාර්ය ධ්‍යාන කොයි තරම්ම ලැබුවත්, දැන් බෝසත්තුමා අනාර්ය ධ්‍යාන 8ක්ම ලැබුණා. ඒ වගේම අර උද්දක රාමපුත්‍ර, ආලාර කාලාම, අසිත තවුසා, පස්වග මහණුන් මේ වගේ අය අර අනාර්ය ධ්‍යාන ඕන තරම් ලැබලා තිබුණා. නමුත් මේ අනාර්ය ධ්‍යාන කොච්චරම ලැබුවත්, අභිඥා කොච්චරම ලැබුවත් ඒ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වෙන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම්, සම්මාදිට්ඨියට පත්ුනේ නැත්නම් ධම්මෝ සම්දිට්ඨිකෝ කියන தত্ত্বය අත්‍යවශ්‍යම අංගයක්. ඒ නිසා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා සම්මාදිට්ඨි කියන පියවර තුනම පිළිසිදුව දැකගත්ත පුද්ගලෙක් සංදැකගෙන සංවලින් මිදී නිදහස් විය හැකි, නිදහස් විය යුතුයි. ඒ සංවලින් මිදී නිදහස් වන මාර්ගය දැක්ක පුද්ගලයා අන්න සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයා. ඒ නිසා සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයෙකුට පමණයි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි කියන අෂ්ටාංගික මාර්ගයේ අර සෝතාපන්න ඵලයට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගෙන සම්මා ඥාන සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා සංතක නොගත්තු පුද්ගලයෙකුට, ලෝකෝත්තර වශයෙන් සම්මාදිට්ඨියටපත් නොවු පුද්ගලයෙකුට, සම්ම දක්ඛාතා කියන තත්වයටපත් නොවු කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැති නිසා ඒ පුද්ගලයා කොච්චර ධ්‍යාන ලැබුවත් අනාර්ය ධ්‍යාන ලැබෙන නිසා ඒ පුද්ගලයාට සෝතාපන්න ඵලයටපත් වෙන්නට අමාරුයි. ඒ නිසා මේ වර්තමාන යුගයේ ওই භාවනා මධ්‍යස්ථානවල බොහෝ අය භාවනා කරනවා. ඒ වගේම ඒ අය කියනවා, ප්‍රකාශ කරනවා, භාවනාවකින් තොරව, ධ්‍යාන ලැබීමකින් තොරව කිසිසේත්ම සෝතාපන්න ඵලයට පත් වෙන්නට බෑ කියලා. ඒක වැරදි ප්‍රකාශයක්. ඒක කිසිසේත් බුද්ධ දේශනාවේ තියෙන එකක් නෙමේ. ඒක විසුද්ධි මාර්ගකාරය විග්‍රහ කරපු අටුවාකාරයන්ගේ වැරදි මතයක්. ඉතින් ඒක නිසා දැන් හොඳටම කවුරුත් දන්නවා ආලවක සූත්‍රයේ ආලවක යක්ෂයාට බුදුහාමුදුරුවෝ පැයක් පමණ කාලයක් බොහොම පිරිසිදු ධර්මයක් අර කෙලෙස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය ධර්මය විග්‍රහ කළා. ආලෝකයක්ෂා ඔය කියන ආකාරයේ භාවනාවක් කරේ නැහැ. හැබැයි එතන සීල සමාධි ප්‍රඥා තුනේම පිහිටියා, ශික්ෂණය වුණා. නමුත් ඒක නෙමෙයි මේක කියන්නේ. ඔය අද සම්මතයෙන් කියන ධ්‍යාන ලබන භාවනාවක්, අනාර්ය භාවනාවක් අර ආලෝකයක්ෂා කළේ නෑ. නමුත් ඔහුගේ ධර්ම දේශනාව අවසානයේ සෝතාපන්න ඵලයට පත් වූ බව පැහැදිලිව පිරිසිදුව ත්‍රිපිටකයේ තියෙනවා. ඒ වගේම අර සරකාණි කියන සාක්‍ය, ඒ වගේම බාහ්‍ය දාරු වීරයතුමා, පුක්කුසාති රජුරුව, ඒ වගේම අර සන්තති අමාත්‍යා, මෙහෙම බොහොම අය දැන් මේ බාහ්‍ය දාරු වීරයතුමාට බුදුහාමුදුරුව භාවනා කරන්න කිව්වේ නෑ, භාවනා කළේ නෑ, ධ්‍යාන ලැබුවේ නෑ. හැබැයි ඔහු මේ කෙටි ධර්ම දේශනාව අහලා මේ චතුතු ආරේසු කියන ධර්ම දේශනාව, දිත්තේව දිට්ඨමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති, නෙව ඉද න උරන්න උභයම අන්තරේ දුක්ඛ කන්දස අහෝසීති කියන මෙන්න මේ ඉතාම කෙටි ධර්ම දේශනාවෙන් අර බාහ්‍ය දාරුවිරියතුමා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග හතරම සම්පූර්ණ කළා. ඵල හතරටම පත් වුණා විනාඩි ගානක් තුළ. එතකොට භාවනා කළේ නැහැ ඔය කියන සම්මතෙන්, ධ්‍යාන ලැබුවේ නැහැ ඔය කියන සම්මතෙන්. ධ්‍යාන ලැබුවා නම්, අභිඥා ලැබුවා නම් එහෙමනම් ඒක ප්‍රකාශ කරන්න ඕනේ, එහෙම කරලා නැහැ. ඉතින් ඒක නිසා මේ එදා සම්මතයෙන් පැවති යම්කිසි ආකාරයක ධ්‍යාන ලැබලා බ්‍රහ්මත්වයට පත් වෙන්නට, අභිඥා ලබන්නට කරපු ක්‍රියාමාර්ගයකුත් එදා තිබුණා. ඒකයි මේ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු කෙලෙස් නසන්නට, රාග දේශ මොහ සාමුලින් කපා ඉවත් කරන්නට, එහෙම නැත්නම් ආසවක්කේ ඥානය ලබන්නට කියාපු එක සම්මා අංග 8 තේරුම් නොගත්ත මිනිසු තමයි අද ඔය ධ්‍යාන ලැබලා භාවනා කරලා මිසක් කිසි ආකාරයක මේ සෝතාපන්න ඵලයට පත් වෙන්නට බෑ කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන, බුද්ධ දේශනාවේ නම් පිරිසිදුව ත්‍රිපිටක ධර්මයේ නම් කොතනකවත් නෑ ධ්‍යානයක් ලැබීම අනිවාර්ය කරලා, භාවනා කිරීම අනිවාර්ය කරලා සෝතාපන්න ඵලයට පත් වෙන්නට. ඒ නිසා මේක අවශ්‍ය කාරණේ පැහැරගෙන වැත්තකට දාලා මේ වැරදි දෙයක් කරගහගෙන තියෙන බව විතරක් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා මේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ ධ්‍යාන ලැබීම, සමහර විටක ධ්‍යාන ලැබීම නිසා සෝතාපන්න ඵලයට බාධකයක් වෙන්නටත් පුළුවන්. ඒක අනාර්ය ධ්‍යාන නම්. මොකද අනාර්ය ධ්‍යාන ලැබූ කෙනෙකුට සෝතාපන්න ඵලය ඒ අනාර්ය ධ්‍යාන නිසා, අර ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඥානඤ්ඤායතන, නේව සංඥා, නා සංඥා වගේ අනාර්ය අර අරූපී ධ්‍යාන වලට ගියොත් ඔහුට සෝතාපන්න ඵලයට පත් වෙන්නට බෑ. හැබැයි බුදුපියාණන් වහන්සේ යම් යම් තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා එදා සමාජයේ මේ රූපී අනාර්ය ධ්‍යාන, ඒ කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි වගේ ධ්‍යාන වලට ගිය පුද්ගලයන්ට අර මේ හේතුඵල ධර්මය, පටිච්ච සමුප්පාද ධර්මය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, අර ධෝතාවේ ත්‍රිපරිවට්ටය දැනගත්තා නම් අන්නේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අරූපී ධ්‍යාන වලට නොගිහින් මගඵල ලබන්නට උපකාර වන ආර්ය ඥානයන්ට පත් වෙන්නට. ඒ නිසා මේ අද වගේ දවසක මේ ආර්ය ඥාන සහ අනාර්ය ඥාන කියන දෙක පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරන නිසා, චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය දෙකක් නිසා ඒක හොඳට තේරුම් අරගෙන මේ අනුපස්සනා විපස්සනා භාවනාවක් කරලා සමත පුබ්බංගවම හෝ විපස්සනා පුබ්බංගවම අපිට මේක කරන්නට පුළුවන්. එහෙම නැත්නම් යුගනද්ද භාවනාවකින් මේ සමත විපස්සනා දෙකම එකටම එක සමගාමීව කරලා මේ මගඵලය ලබන්නට පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕන, මේ භාවනාව කියන එක අද අපි වැරදියට අර්ථකථනය කිරීම නිසයි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. භාවනාව කියන්නේ ඔය දවස් 10ක භාවනා පන්තියක්, එක මාසික දෙක භාවනා පන්තියක් කතාවක් නෙමේ. අර ධර්මය අහන වෙලාවෙම ඒ ධර්මය අහන මොහොතෙම තමන්ගේ හිතේ යම් භාවිතයකට පැමිණෙනවා. මේ කෙලෙස් කෙලෙස් හැටියට දැනගෙන ඒ වෙලාවෙම ඒ කෙලෙස් ප්‍රහාණය කළ හැකි කළ යුතුයි කියන සම්මාදිට්ඨියට පත්වීම එතෙන්දී අර ධම්මානුධම්ම පටිපදාවෙන් යම් භාවනාවක් කෙරෙනවා. හැබැයි ඒක ඔය කියන අනාර්ය භාවනාවක් නෙමෙයි, ඒක බුද්ධ භාවනාව. භව උදුරාදම් රාග භව ද්වේෂ භව මෝහ භව උදුරාදමිය හැකි කියන උතුම් අවබෝධයක්. ඉතින් ඒක නිසා මේ ආසේවිතාය භාවිතාය බහුලී කතාය කියපු මේ කතාව අපි හරියට තේරුම් නොගත්තොත් එමනනම් මේ භාවනාව කියන මාර්ගදී වචනෙන් ආවේ ඔය දවස් 10ක හරි මාසික හරි සුමානික හරි මේ උදේ අවස ඔය භාවනා කිරීම නෙමේ. ඊට වඩා හුඟක් මේ අපි මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලීම භාවිතයට ගැනීමයි ආනපාන කිරීමයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් පමණක් මේ සෝතාපන්න ඵලයට පත්වීමේදී සීල සමාධි ප්‍රඥා තුනම අවශ්‍යයි. හැබැයි ඔය කියන භාවනාව නෙමෙයි එතෙන්දි මේ කියන මේ උතුම් ආර්ය ධර්මයේ විග්‍රහ කරපු භාවනාව. මේක හොඳට තේරුම් නොගත්තොත් එහෙම වැරදි පාරක යන්න පුළුවන්. ඒ වැරදි පාරේ ගියොත් අනාර්ය ඥානයක් ලැබුණොත් සෝතාපන්න ඵලයට යෑමේදී ඒ අනාර්ය ඥානය බාධකයක් වෙනවා. මොකද අනාර්ය අරූපී ඥානයක් වුණොත් එතෙන්ටමත් වෙලා ඒ ලෞකික සුවයටමත් වීමෙන් ඒ පුද්ගලයාට සෝතාපන්න ඵලය වැහෙනවා. ඒ වගේම අර භාවනා කරන්නට පෙර, එහෙම නැත්නම් මේ මඟ අනුගමනය කරන්නට පෙර අපි හරියටම මේ කෙලෙස් පිළිබඳව දැනගෙන අහගෙන මේ කෙලෙස් තමන්ගේ හිතේ උපදින අවස්ථාව දැකලා ඒ කෙලෙස් උපදින අවස්ථාවෙම කෙලෙස් කපා දමන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ පුද්ගලයාට සෝතාපන්න ඵලයට පත් වෙන්නට ආර්ය ඥාන වගේම මේ කල්යාණ මිත්‍ර සම්පත්තියත් ඒ වගේම ආස්වාක්කේ ඥානය ලැබීමත් හේතු වෙනවා. දැන් තවත් කාරණයක් තියෙනවා. යම්කිසි කෙනෙක් කියතොත් අභිඥා නොලබ කිසිම කෙනෙකුට අරහත් ඵලයට පත් වෙන්නට බෑ කියලා, ඒක සම්පූර්ණම වැරදි කතාවක්. දැන් අසිත තවුසා අෂ්ඨ අභිඥා ලැබූ පුද්ගලෙක් එදා හිටිය බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන්නට පෙර අෂ්ටාභිඥාලාභින් ඕන් තරම් හිටියා. උද්දකරාම පුත්‍ර ආලාර කාලාම අසිත තවුසන් වගේ අය. ඒ වගේම බෝසත්තුමත් බුද්ධත්වයට පත් වෙන්නට පෙර අෂ්ටාභිඥා ලැබුවා. නමුත් අඩු වශයෙන් මේ ආසවක්කේ ඥානය, චිතූපපාද ඥානය, පුබ්බේ නිවාසානුසති ඥානය වගේ උතුම් ඥාන, ත්‍රිවිද්‍යා ඥාන ලැබලා තිබුණේ නැහැ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ ත්‍රිවිද්‍යා ඥාන කියන එක බුද්ධ ඥාන තුනක්. ආසවක්කේ ඥානය, චිතූපපාද ඥානය, පුබ්බේ නිවාසානුසති ඥානය කියන තුන අරහත් ඵලයේදී සාක්ෂාත් කරගන්න සම්පූර්ණ කරගන්න දේවල්. නමුත් අර තවත් තියෙනවා පංචාභිඥා, ෂඩ් අභිඥා, අෂ්ටාභිඥා කියන ඒවා ලෞකිකයි. ඒ ලෞකික අභිඥා කොච්චර ලැබුවත් මේ ත්‍රිවිද්‍යා ඥාන, බුද්ධ ඥාන සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙකුට අර අභිඥාවලින් මගඵල ලබන්නට ක්‍රමයක් නැහැ. එවනනම් පුබ්බේ නිවාසානුසති ඥානය ලැබෙන්නේ නැහැ, ආසවක්කේ ඥානය ලැබෙන්නේ නැහැ, චුතුපපාද ඥානය ලැබෙන්නේ නැහැ. හැබැයි අභිඥාලාභියාටත් තුන්කල් දක්නා නුවණක් තියෙනවා. දිව නැන, දිව ඇස, දිව කන, මේ වගේ තව හුඟක් දේවල් තියෙනවා අභිඥාලාභියාට. නමුත් එයාට කොහොම වුණත් මේ ආසවක්කේ ඥානය නොලැබුණොත් එතෙන්දි නැවත සතර අපාගත වෙන්නටත් පුළුවන්. එනිසා අභිඥා ලැබීම අරහත් ඵලයට පත්වෙන්නට අත්‍යවශ්‍ය දෙයක් ලෙස කොහේවත් බුද්ධ දේශනාවේ පෙන්වා දීලා නැහැ. අභිඥා නොලබාම, ධ්‍යාන නොලබාම සතර මඟ සතර ඵලය සම්පූර්ණ කරගත්ත, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අරහතුන් වහන්සේලා ඕන තරම් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ හිටියා. ඊට පස්සේ බොහෝ අය එහෙම හිටියා ඉන්නවා. ඉතින් ඒක නිසා හොඳටම තේරුම් ගන්න ඕන මේ අභිඥා ලැබීම හෝ ධ්‍යාන ලැබීම හෝ චේතෝ විමුක්තිය සම්පූර්ණ කර ගැනීම හෝ සෝතාපන්න ඵලයට අවශ්‍ය දෙයක් නෙමේ. සෝතාපන්න ඵලයේදී අවශ්‍ය වෙන්නේ අත්‍යවශ්‍ය කාරණය සම්මාදිට්ඨියට පත්වීමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමත්. සංදැක ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන ධර්මඥානය එහෙම නැත්නම් ඔය කරුණාය අවබෝධ කර ගැනීමයි. ඒ නිසා මේ සෝතාපන්න ඵලයට පත්වීමේදී අවබෝධය බොහොම වැදගත්. අර භාවනාවෙන් ලැබෙන ධානයට වඩා ඒක හොඳට තේරුම් ගත යුතු කාරණයක්. තවත් එකක් තියෙනවා, මේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා නැවත භව හතක් නතේ භවං අට්ඨ මන්නාදි අන්ති, මේකත් පැහැදිලි කළ යුතු තැනක්, කරුණක්. බොහෝ පොත්පත්වලත් දේශකයන්න් වහන්සේලා කියනවා මේ භවහත ආත්මහතකට කලවම් කරද. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන භවපච්චයා ජාති. භව කියන්නේ එකක්, ජාති කියන්නේ තවත් එකක්. භව කියන එකේ තේරුම සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තව කෙත් හතක් සත්තු කට්ට පරමා. පරම වශයෙන්ම කෙත් හතක් පසු කළ යුතුයි. භවහතක් පසු කළ යුතුයි. භව කියන්නේ කර්ම බීජ හතක් තියෙනවා, තව කපලා ඉවත් කළා, ඇහැ කළා, අයින් කරා. ඒ කර්ම බීජ හත පැලවෙන කෙත්සත තමා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා. තව ජාති කීපයක් සෝතාපට්ටි ඵලයෙන් පත් වෙන ජීවත් මේ උපදින්නට පුළුවන්. ඒ වගේම සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලයේ, අනාගාමි මාර්ගයේ ඵලයේ, අරහත් මාර්ගයේ ඵලයේ කියන හයෙන් හයත් සෝතාපට්ටි ඵලයට කියන කෙත් හත පසු කළ යුතුමයි. ඒ නිසා මේ භව හතක් තියෙනවා. හැබැයි ඔය භව හත විනාඩි දෙකකින් තුනකින් දවසකින් අවුරුද්දකින් මේ ජීවිත කාලය තුලදී අවුරුදු දෙකකින් තුනකින් ඉවත් කරන්නට පුළුවන්. සමහර විටක ජාති ගණනාවක් මෙතෙන්දී උපදින්නට, යලි යලි උපදින්නටත් පුළුවන්. ජනවාසක සූත්‍රයේ පැහැදිලිවම විග්‍රහ කරලා තියෙනවා බිම්බිසාර රජුගේ පිළිබඳව. ජනවාසක බිම්බිසාර රජුගේ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝතාපට්ටි ඵලයට පත් වුණා. ජනවාසක සූත්‍රයේ තියෙනවා මේ බිම්බිසාර රජුගේ තව 14 වරක් ජාති 14ක උපදිනවා කියලා. ඒ වගේම විසාකාව 8 වරක් ජාති 8ක උපදිනවා කියලා. ඉතින් ඒක නිසා මේ භවහතයි කියන්නේ ජාති හතක් නොවන බව පැහැදිලිව පිළිසිදුව කවුරුත් තේරුම් ගත යුතු දෙයක්. එහෙනම් භවයි ජාති එකට කලවම් කරගෙන අද බුද්ධ ආගමේ දේශකයන් වහන්සේලා ඔය භවපච්චයා ජාති භව දන්නේ නැතුවයි මේ කතා කරන්නේ. භව කියන්නේ ජාතිය නෙමෙයි, ජාතියට පෙර තියෙන බීජ අවස්ථාව. එනිසා බීජ හතක් භව හතක් සමාන තව අවසන් කරන්නට තියෙන්නේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට. එමසත් ජාති හතක් යෝ ආත්ම භව හතක් එහෙම නෙමෙයි, ආත්ම හතක් එහෙම නෙමෙයි. ඒ වගේම සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට පුළුවන් වෙන්නේ අද මේ මිනිස් සමාජයේ ඉන්න කොටස් වලින් සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට බැරි කොටසක් ඉන්නවා. මේ බැරි කොටස බොහොම බලවත් විග්‍රහයක් කරන්නට වෙනවා. මෙතෙන්දී යම්කිසි කෙනෙක් බුදු බව ප්‍රාර්ථනා කළ බුද්ධත්වයට පත් වෙන්නට යම් අදිෂ්ඨානයක් ඇතුව නියත විවරණ ගත්තොත් ඒ පුද්ගලයාට මොන තරම් ධර්මය ඇහුවත් ආර්ය ධර්මය අවබෝධ කරගන්නට බෑ. ආර්ය බවට පත් වෙන්නේ නැහැ, සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයෙන්ම වැහෙනවා. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට බෑ. බුද්ධත්වයට පත් වෙන්නට අපේක්ෂා කරන බෝධිසත්ව කෙනෙකුට හෝ පසේ බුද්ධත්වයට පත් වෙන්නට බලාපොරොත්තු වෙන පසේ බුදු බෝධිසත්ව කෙනෙකුට. ඉතින් ඒක නිසා කිසිසේත්ම මේ මිනිස් ලෝකේ මතු කවදා හෝ බුද්ධත්වයට පත් වෙන්නට, ලෞතුරා බුද්ධත්වයට හෝ පසේ බුද්ධත්වයට පත් වෙන්නට අපේක්ෂා කරන නියත විවරණ ගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාට සෝතාපට්ටි ඵලයටපත් වීම කර නොහැකි සිද්ධ වෙන්නේ නැහැ. ඒක අභාග්‍යයි. එයාට ඒ ධර්මය අවබෝධ කරගන්නට තේරුම් ගන්නට බෑ. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා මේ පද පරම පුද්ගලයන්ට, එහෙම නැත්නම් අර ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්නට බැරි වූ පුද්ගලයන්ටත් මේ මිනිස් ආත්ම භාවයේ තුලදී සෝතාපන්න ඵලයට පත් වෙන්නට බෑ. ඒ පුද්ගලයෝ පද පරම ලෙසයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. එහෙම නැත්නම් සම්මතය තුල අතරමං වෙච්ච පුද්ගලයෝ තමයි පද පරම. ඒ නිසා නෙය්‍ය විපජිතන්න උග්ගටිතඤ්ඤ කියන පුද්ගලයෝ තුන් දෙනාට පමණක් සෝතාපන්න ඵලයට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට මේ බණ ඇහුවත් බොහෝ අයට බැරි වෙන්නේ අන්න අර පද පරම ගතිය නිසා. එහෙම නැත්නම් හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්නට බැරි වීම නිසා. මේ හේතුක ප්‍රතිසන්දිය පිළිබඳවත් වචනයක් කියයි. හේතුක ප්‍රතිසන්දියක් ලබාගත හැක්කේ මිනිස් ඉපදිලා මිනිස් ආත්මයක ජීවත් වන කාලයකදී පමණක්. වෙන කොටනකදිවත් කොහේදිවත් හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්නට බෑ. දෙවියන්ටත් හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්න නම් මනුෂ්‍යාවේශයක් ලබන්න ඕන. දෙවියන්ට මනුෂ්‍යාවේශයක් ගන්න පුළුවන් නිසා එතනත් මිනිස්සුෙකුට හා සමානයි. ඒ නිසා හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කෙනෙකුට මේ මනුෂ්‍ය ආත්මයක ඉපදිලා මැරෙන මොහොතට පෙර. ඒ හේතුක ප්‍රතිසන්දිය ලැබීම, කන සම්පත්තිය ලැබීම ඉතාම වැදගත් සෝතාපන්ති ඵලයට පත් වෙන්නට. සම්මාදිට්ඨිය ලැබුණු කෙනෙකුට, කන සම්පත්තිය ලැබුණු කෙනෙකුට ආශාක්‍රය කරන්නට පුළුවන් කියන තේරුම ඇතුව මේ හේතුක ප්‍රතිසන්දිය ලැබෙනවා. රාගක්‍රය, ද්වේෂක්‍රය, මෝහක්‍රය කරන්නට පුළුවන් කියන දැනුම ලැබීමයි හේතුක ප්‍රතිසන්දිය. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්නට ඕන මේ සෝතාපට්ටි මාර්ගය තමා අමාරුම අපහසුම කඩයිම වෙන්නේ. සෝතාපට්ටි ඵලය කියන එක සුවයක්, ඒක ඵලයක්, ඵලයේ භුක්ති විඳීම. අපි අමාරුවෙන් අමාරුවෙන් ගමන් කළා යම් තැනකට ගියාම ඒ තැනදී අපි යම් අර ගමන ඇවිල්ලා ඇවිල්ලා මාන්සියට විඩා සංසිඳනවා වගේ මේ ඵලයේදී කරන්නේ යාත්ම සුඛ විහරණයක් විඳීම. එහෙම නැත්නම් අර ලැබූ ඵලය භුක්ති විඳීම. නමුත් මාර්ගයේදී ඵලය භුක්ති විඳින්න බෑ. මාර්ගය අපහසුයි, දුක් සහිතයි, අමාරුවෙන් අපහසුවෙන් දුක් විඳලා මේ මාර්ගය ගමන් කළ යුතුයි. ඒ නිසා අමාරුවෙන් හරි මේ සෝතාපට්ටි මාර්ගයේ ගිහිල්ලා ඒ අවශ්‍ය අංග සම්පූර්ණ කරගත්තොත් ඒ පුද්ගලයාට සෝතාපට්ටි ඵලයට පත් වූ පසුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. යම්කිසි කෙනෙකුට තමන් සෝතාපට්ටි ඵලයට පත් වූ බව අවබෝධ කරගන්නට, තේරුම් ගන්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයා මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන ලැබෙනවා. ඒ පහළ වෙනවා කිව්වට ලැබෙනවා. ඒ නිසා මේක තමන් තුළ ලැබෙන අවබෝධයක්. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ බුද්ධ ඥාන පහක්. ඒ නිසා දැන් තමන් පිළිබඳවම තමා තුළම ඇතිවන වෙනසක් පිළිබඳව තමාට පසු විපරම් කළ බලන්නට පුළුවන් ඥානයක් ලැබීමයි ප්‍රත්‍යවේක්ෂා ඥානය. තමන් ඉස්සෙල්ලා දෛනිකව ජීවත් වෙද්දී, මිත්‍යයන් හමු වෙද්දී, යම් යම් කරුණු කාරණා ක්‍රියා කතා කරද්දී තමන් ඉස්සෙල්ලා ඒ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට ඉස්සෙල්ලා හැසුරුණ ආකාරය, කතා කරපු ආකාරය, සිතුවිලි සිතූ ආකාරය, අර උපාදානය කරගන්නට හිතපු ආකාරය වෙනස් වූ බව තමන්ටම තේරෙනවා. එනිසා දැන් අරවට ඇලීමක් ගැටීමක් මුලාවක් එච්චර නෑ. ඒවා ඇත්ත ඇති හැටියට නිස්සාර බව, අනාත බව, අසාර බව ඒ පුද්ගලයා දකිනවා. එනිසා ඒ අසාරදී අනාතදී නැවත නැවතත් යළි යළි ගොඩ ගහ ගන්න, අල්ලන්නට, උපාදානය කරගන්නට යන්නේ නැහැ. ඒ වගේමයි දැන් හැම තිස්සෙම තමන්ගාව අතීතයේ තිබුණු කෙලෙස් කොටසක් දැන් ප්‍රහාණය වූ බව ඒ පුද්ගලයා දකිනවා. ඒ කෙලෙස් ප්‍රහාණය වීමේ යම් සුවයක් යම් වින්දනයක් නිරාමිස සුවයක් ලබන්නට පුළුවන් වෙනවා. ඒ උපාදානය කරගෙන තිබුණු දේවල් වලින් අර දෘෂ්ටි වශයෙන් වැරදි දෘෂ්ටියෙන් මිදී නිදහස් වීම නිසා සම්මාදිට්ඨියටපත් වීම නිසා එතන නිරාමිස සුවයක් ලැබෙනවා. ඒ වගේම ඉතුරු කෙලෙස් ඒ පුද්ගලයා දකිනවා. සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා තුළ ඉතිරි කෙලෙස් කොටසක් තියෙන බව එයාට තේරෙනවා, පේනවා, දකිනවා. ඒ කෙලෙස් අයින් කිරීමෙන් ඒ කෙලෙස් අයින් කරන්නට මාර්ගයක් පැහැදිලිව තියෙන බව දකිනවා. ඒ කෙලෙස් අයින් කිරීමෙන් තමන්ට ලබන සුවයක් දකිනවා. එනිසා මේ නිවනට මාර්ගය තමන් තුළම සකස් වෙනවා. ඉතින් ඒක නිසා මේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට බුදුහාමුදුරුවෝ පැහැදිලිවම මාර්ගයක් ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට තමන් තුළම ඇති වූ ඒ ශක්තිය, ඒ හැකියාව, ඒ පිරිසිදු බව, ඒ ප්‍රත්‍යක්ෂා ඥාන පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා වෙන කාගෙන්වත් ඇහිමට වඩා තමන්ටම තේරුම් ගත්ත හැකි තමන්ගේ අතීතයත් අද තමන්ගේ හැසිරීම් රටාවත් සංසන්දනය කළ බලන්නට පුළුවන්. තමන් යන්නේ කොයි පාරද? එහෙම නැත්නම් මග්ගේ මග්ග ඥාන දර්ශනයෙන්, යථා භූත ඥාන දර්ශනයෙන් මේ වෙනස් වීම පිරිසිදුව පැහැදිලිව තමන්ටම දැක ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා පින්නතුනි, මේ සෝතාපට්ටි ඵලයට පත්වීම කියන්නේ මහා අභව්‍ය ආශ්චර්යවත් අද්භූත දෙයක් නෙමෙයි. තමන් හොඳට තේරුම් ගත්තොත් මේ රාගයෙන්, ඇලීමෙන්, තණ්හාවෙන්, ලෝභකමින් වැඩ කිරීම වරදක්, ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් වැඩ කිරීම වරදක්, ක්‍රියා කිරීම වරදක්, මානෙන්, මෝහෙන් ක්‍රියා කිරීම වරදක් බව අන්නේ පුද්ගලයා ඒ වරද දැක්කාම ඒ වරදෙන් මිදී නිදහස් වන ක්‍රමයක් තියෙනවා කියලා දැක්කාම අන්න ඒ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා කුණුගඩක් හැටියට දැක්කා, අකුසලය අකුසලයක් හැටියට දැක්කා, කෙලෙස් පොදිය තියෙන ආදීනව ආනිසංස දැක්ක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ දැක්ම පමණයි සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ පූර්ණ වෙන්නේ. ඒ දැක්ම නිවැරදි දැක්මක්, සම්මා දෘෂ්ටියක්. ඒ දැක්මෙන් මිදී නිදහස් වෙන්නට, ඒ වැරදි දැක්ම වැරදි බව දැනගෙන ඒ වැරදි ක්‍රියාකාරකම් වලින් මිදී නිදහස් විය හැකි, නිදහස් විය යුතුයි කියන දැක්මයි සෝතාපන්න ඵලයේදී සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා හොඳටම කල්පනා කරගන්න ඕන, මේ දැක්ම පිරිසිදු වීම තමයි පළවෙනි පියවර. ඊට පස්සේයි අපිට රාග අනුසය, පටිඝ අනුසය ඕලාරික වශයෙන් ඉවත් කළා. ඊට පස්සේ අර රූප රාග, අරූප රාග මහාන වශයෙන් අරහත් ඵලයේදී කෙලෙස් සාමුලින්ම ඉවත් කරන්නට පුළුවන්. එනිසා මෙතෙන්දී මේ කෙලෙස් පිළිබඳව යම් යථා භූත ඥාන දර්ශනයක් ලැබීම, සම්මා දිට්ඨියට පත්වීම, ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයට පත්වීම, පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් දැකගෙන අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය හරි හැටියට තේරුම් ගත්තොත් අන්නේ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය ඉතාම වැදගත් කොටසක්. මොකද මේ සංසකස් වෙන හැටි, සං උපදින හැටි, සම්භවං වන හැටි, පටිච්ච වීම නිසා හේතුම් පටිච්ච සම්භූතං වන හැටි, සම්භවං වන හැටි දකගත යුතුමයි සෝතාපන්න ඵලයට පත් වෙන පුද්ගලයා. එනිසා මේ පිනතුන් කල්පනා කරගන්න ඕන, මේ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියන්නේ මහා අභව්‍ය අද්භූත ආශ්චර්යවත් මිනිහෙකුට කරගන්නට බැරි දෙයක් එහෙම නෙමේ. අද මේක කරගන්නට බැරි වෙලා තියෙන්නේ මේ සං දැකගන්නට තිබුණු මාර්ග අහුරලා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන එක වෙන විදිහකට විග්‍රහ කිරීමෙන් වැරදි විදිහට විග්‍රහ කිරීම. ඒ නිසා යම් කිසි කෙනෙකුට සංවර වෙලා සංසිඳුවා සම්මා කියන තත්ත්වයට පත් වෙන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා සම්මා දිට්ඨියටපත් වූ සෝතාපන්න ඵලයෙන් අර නිවන් මඟ සාක්ෂාත් කරගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනෙන් මිදුණු, ඒ සංයෝජන තුන කඩා දැම්ම, බැමි තුන කඩා දැම්ම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියන එක මහා අභව්‍ය ආශ්චර්යයක් අද්භූතයක් හෝ ඔය ධ්‍යාන අභිඥා ලැබීමට අනිවාර්ය වූ දෙයක් හෝ නෙමෙයි. මේක බොහොම සරල දෙයක්. මේ සෝතාපට්ටි ඵලයට පත් වීම හරි හැටියට යථාභූත ඥාන දර්ශනයක් සම්දැක ගත්තොත් ධම්මෝ සංදිත්තිකෝ කියන தത്വයට පත් වීමෙන් තමන්ටත් මේ මනුෂ්‍ය ආත්මයක් ලැබූ අවස්ථාවේ මනස යෝන්සෝ මනසිකාරයෙන් කටයුතු කළ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇතිදිලා මේ தത്വයට පත් වීමට හැකි බව සෑම කෙනෙක්ම අවබෝධ කරගත යුතුයි. දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඕනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕනම් කෙනෙකුට. මොනාරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අහන්න. බව හතක් බීජ හතක් අයින් කරන්න ඕන. තව බීජ හතයි තියෙන්නේ පැලවෙන. කර්ම බීජත් කියවන්න පුළුවන්. තව පැලවෙන හතක් තියෙනවා. බව හතක්. හැබැයි ජාති හතක් එහෙම නෙමෙයි. එක ඒ කියන්නේ එක බවක් නිසා මිනිස් බවට පත් වෙන මිනිස් ජාති 8ක 10ක යන්නත් පුළුවන්. සෝතාපට්ටි ඵලෙම්ම ඒ ඵලේ තියාගෙනම ජාති සෝතාපට්ටි අර මේ ජනවසුබ සූත්‍රයේ තියෙනවා ජාති 14ක ජනවසුබ ඉපදිනවා. බුදුහාමුදුරුවෝ කියනවා. ඔක තේරුම් නොගත්තා හාමුදුරුවෝ කියනවා මේ 14ක් කොහෙන් වැරදිලා ලියවිලා තියෙන එකද? එහෙමත් කිව්වා එක එක්කෙනෙක් ධර්ම දේශනාව. ඉස්සෙල්ලම චක්කුංච රූපේච පටිච්ච උපජ්ජති චක්කු විඥාන. එතකොට විඥානේ චක්කු විඥාන ශක්තියක් උපදින. එහෙම නැත්නම් සෝත විඥාන, එහෙම නැත්නම් ගාන විඥාන, එහෙම නැත්නම් ජීව විඥාන, එහෙම නැත්නම් කාය විඥාන, එහෙම නැත්නම් මනෝ විඥාන. ඔය විඥාන ශක්තියින් අය මිසක වෙන කිසිම ශක්තියක් උපදින්නේ නැහැ. උපදින්නේම පටිච්ච වීමෙන්. උපටිච්ච වෙන්නේම චක්කු රූපේ චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ වනාච පටිච්ච ගම්. වෙන මොකක්ක පටිච්ච වෙන දෙයක් එහෙම ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි පටිච්ච වුණොත් නියත වශයෙන්ම උපජ්ජති චක් විඥාන. විඥානේ ඉපදුනාට පස්සේ තවදුරටත් ක්‍රියාත්මක වෙලා යනකොට මේ ගති තුන තින්නම් සංගති පස්සෝ. ඒ නිසා සම් පස්සයක් උපදිනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, සම්පස්ස. මේ සං තේරුම් ගත්ත ගමන් සම්පස්ස වෙන හැටි තේරුම් ගන්න. සම්පස්ස මිසක් වෙන මොකක්වත් ස්පර්ශ වෙන්නේ නැහැ. මේ තින්නම් සංගති. මේ ගති තුනම සංගති තුනක්. ඒ නිසා සම්පස්ස උපදිනවා. සම්පස්සයක් උපදුනාම ඒ සම්පස්සේ දිගේ තවදුරටත් රෝධ ගැහුවොත්, රවුම් ගැහුවොත් අන්න වේදනාවක් උපදිනවා. ඒ වේදනාවට එක්ක ප්‍රියයි කියලා ඇලුනොත්, අප්‍රියයි කියලා ගැටුනොත්, එක්ක ප්‍රිය අප්‍රිය දෙක අතර මැන්නොත් අන්න තණ්හාවක් ඇති වෙනවා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය ආයි සං භව සම්භූතං සම්භව අන්න භව. අන්න කර්ම බීජය සකස් වුණා. අන්න උපත ලබන්නට සුදුසු කර්ම බීජයක් චිත්තසංතානි තැන්පත් කරගන්න. එතකොට මේ චිත්තසංතානයේ කර්ම බීජයක් සකස් වෙන ආකාරය තමයි මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද විග්‍රහය කොයි සූත්‍රයේ ඔක්කොමගේම දේශනා කරලා තියෙන්නේ. එතකොට මේක තමන් හිතෙන් තේරුම් ගන්න ඕනේ ප්‍රායෝගික කොහොමද මං ඇහෙන් රූපයක් දැක්කාම ඒ අනුව විඥාන ශක්තියක් ඉපදින්නේ? ඒ විඥාන ශක්තිය කොහොමද මේ සම්පස්ස චක්කු සම්පස්සයක් වෙන්නේ? ඒ අනුව කොයි ආකාරයෙන්ද මට වේදනාවක් එන්නේ? ඒ වේදනාව මං විඳවනවද, පිනවනවද, මනිනවද? ඒ අනුව තණ්හාවක් ඇති වෙන්නේ, උපාදානය කරගන්න. මේක තමයි තේරුම් ගන්න. මේක තමන්ගේ තමා තුළට බහා ගලපා බලා තමා තුළින් මේක දැකගත යුතුයි. තමා තුළ මේ කර්ම බීජ සකස් වන ආකාරය. ඒ වගේම මේ කර්ම බීජ අපිට නිරෝධ කරන්නටත් පුළුවන්. නිරෝධ කරන්න නම් අර පටිච්ච වීම නවත්තන්න. පටිච්ච වීම නවත්තන නම් අනිත්‍ය දුක්ඛ අනත්ත වෙන ඉගල නිත්‍ය සුඛාත් කපල දාලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග බොහොම සරලයි. මෙහෙමයි, රහතුන් වහන්සේට වේදනාවක් තියෙනවා. හැබැයි වේදනාව විඳව විඳව ඉන්නේ නැහැ, පිනව පිනව ඉන්නේ නැහැ, මන මන ඉන්නේ නැහැ. එතකොට පිනව පිනව හිටියොත් තමයි රාගානුසයන් අනුසේති, විඳව විඳව හිටියොත් තමයි පටිඝානුසයන් අනුසේති, මන මන හිටියොත් තමයි අවිජ්ජා අනුසයන් අනුසේති. දැන් බුදුහාමුදුරුව කොසල් රජුගේ රජගෙදරට දානෙකට ආරාධනා කළාම හොඳ රසවත් කෑමක් රජගෙදරින් භෝජනයක් පිළිගත්තාම දුන්නාම පිළිගන්නවාම ඒක වින්දේ නැද්ද? හැබැයි මේ රාජභෝජනය විඳලා ඒක මුතේව මුතමත්තම් භවිෂ්‍යති. ඊට එහාට මොහොතක්වත් ආයි හෙටත් මේක විඳින්න ඕන කියලා එක්කෝ දැන් අපි හිටමුකෝ දැන් රජගෙදරින් දාහනේ වළඳලා එන ගමන් අද හොඳ රස කෑමක් කෑවා කියලා හිත හිතා එන්නේ, විඳවා විඳවා පිනවා පිනවා එන්නේ නැහැ, මැන මැන එන්නේ නැහැ. ඒක හෙටත් ලබන්න ඕන, හෙටත් ගන්න ඕන, හෙටත් ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඒකෙදි මුන රසයට ඇලෙන්නේ නැහැ. ඒකයි වෙනස. නැතුව දැන් මේ ඇහැ කන නාසය දිවකය මන කියන හයම බුදුහාමුදුරුවෝ තාම පාවිච්චි කරනවා. ඒ නිසා ඇහැට දකින්න රූප දකින්න, කනට ආන ශබ්ද අහනවා, නමුත් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. රාගානුසයන් න අනුසේති, පටිගානුසයන් න අනුසේති, අවිජ්ජා අනුසයන් න අනුසේති. මේක තමයි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ කියන වචන තුනමයි රාග අනුසයන් න අනුසේති, පටිගානුසයන් න අනුසේති, අවිජ්ජා අනුසයන් න අනුසේති. ඒ මිසක් මේ ඇහැට දැක්ක රූපය බැලීමක් කරේ නැtei කියන්න බෑ. බැලුවා, දැක්කා. හැබැයි ඇලුන් නැහැ, ගැටුන් නැහැ, මුලාවුන් නැහැ. ඒ වගේමයි ඉන්ද්‍රියයම සංවර වූ නිසා, සංසිඳ වූ නිසා, සම්මා තත්වයට පත් වූ නිසා, සම්මා විමුක්තියට පත් වූ නිසා ඒවට ඇලින් නැහැ, ගැටෙන්නේ නැහැ, මුලාවෙන්. ඒකයි වෙන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. මේක හුඟක් කෙනෙක් දැනගත යුතු දෙයක්. දැන් මෙතනත් මීට පෙර කවදා හෝ සංසාරේ ජාත සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෝ ඉන්නවා, ඉන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාට සමහර විට මුළු ජීවිත කාලය තුලම යම්කිසි ධර්මයක් අහන්නට නොලැබුණොත්, අර ඥාන ශක්තිය ඇක්ටිවේට් වෙන අවස්ථාවක් නැති වුණොත් ඒ පුද්ගලයාට මුළු ජීවිත කාලය තුළම තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් තමන් ජාතසෝතාපන්න ඵලයටපත් වූ බව. හැබැයි ජාතසෝතාපන්න හැටියටමයි මියන්නේ, ඊගාවට ආයිත් උපදින්නේ ජාතසෝතාපන්න. නමුත් යම් කිසි වෙලාවක ඒ ජාතසෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයාට කොහේ හෝ කාගෙන් හෝ කොතැනකින් හෝ යම් මේ ධර්මයක් එක වචනයක් අහන්න ලැබුණත් එක පාට අර ඥාන ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් වෙලා අර ඒ එක පාට තමන්ට මේක තේරුම් ගන්න බෑ. නමුත් ඒ පුද්ගලයා ඊට පස්සේ තේරුම් ගන්නවා තමන්ට මේ වගේ ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙන බව. ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන මතු වුණාට පස්සේ අන්න ඊගාව ඵලයට යන්නට මාර්ගය සකස් වෙනවා. ඉතින් ඒක නිසා තව එකක් තියෙනවා. බැරි වෙලාවත් මේ ජාතසෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාටත් පින් කරලා වැඩි නම් දැන් විසාකාව අනේ පිටිසුතුනා වගේ ආය මොකද උනේ පින් කරලා වැඩි ඒ පින්පල දෙවි තියෙනවා මිසක් ඉන්නවා මිසක් ඉපදිනවා මිසක් අර මේ කුසලස්ස උපසම්පදා කරලා ඊගාව ඵලවලට යන්නට බාධකයක් වෙනවා ඒක කම්ම ආවරණය ඒක අර පුණ්‍ය කර්මයෙන් කුසල කර්මය ආවරණය එනිසා ඒ ජාතිසෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයාට තව ගෙවන්න තියෙනවා කරපු පින්කම් ගෙවන්නක් තියෙනවා වෙන්න පුළුවන් පව්කම් ගෙවන්නක් තියෙනවා වෙන්න පුළුවන් එතෙන්දී ඊගාව ඵලයට යන්න ඊගාව මාර්ගයට යන්න ප්‍රමාදයක් වෙන්නට පුළුවන් ඉතින් ඒක නිසා දැන් බුද්ධෝත්පාද කාලයක දැන් ගෞතම බුදුහාමුදුරුව අවුරුදු 2600කට අපි සම්මත වර්ෂයෙන් පෙර මේ බුද්ධ ධර්මයේ දේශනා කරනකොට ඊට පස්සේ මගපල්ලාභී අරහතුන් වහන්සේලා බහුලව හිටලා බුද්ධ ධර්මයේ දේශනා කරන කාලයේදී මේ ධර්මය අහලා සෝතාපන්න ඵලයටපත් වූ ලක්ෂ ගණන් පුද්ගලයෝ දෙව්ලොවත් මිනිස්ලොවත් යලි යලිත් උපදිනවා අදත් අපි අතරත් ඉන්නවා හැබැයි ඒගොල්ලන්ට නියම පවිත්‍ර පිරිසිදු ධර්මයක් නිවන් දකින ධර්මයක් පටිච්චසමුප්පාද ධර්මයක් සංදේශනාවක් අහන්න නොලැබුණකොට ඉදිරි ඵලයට යන්න ඉදිරියට යන්න ක්‍රමයක් අඩුයි ඒ වගේම අර බල තද බල ලෙස පින්කම් කරලා පින් උපාදානය කරලා කරගෙන පින් පලදී ඉන්න පුද්ගලයන්ටත් මේක ටිකක් වැහෙනවා ඉතින් ඒක නිසා හරියට තේරුම් ගන්න ඕන මේ කම්ම ආවරණය විපාක ආවරණය වැඩියට මේ නිවනත් අර පුණ්‍ය කර්ම වලින් ආවරණය වෙන්න ඉඩ තියෙනවා ඔව් විඥානය කියන්නේ යම් ශක්තියක් රාග දේශ මෝහ සහිත වූ ශක්තිය. ඒකනේ මං කිව්වේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයන් ගාවත් තවන් රාගයේ දේශයේ මෝහය තියෙනවා. ඒ රාගයේ දේශයේ මෝහය නැත්නම් විඥාන ශක්තියක් නැහැ. විඥාන ශක්තියකින්මයි උපත ලබන්නේ ජාති සෝතාපන්න පුද්ගලයා. සෝතාපන්න බව ඒ නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එහෙම නැත්නම් මේ සප සම්පත් පුණ්‍ය ශක්තිය නිසා කොමාරි ජාති සෝතාපන්න පුද්ගලයාටත් වැහෙන්න ඔව් හැබැයි ඒ පුද්ගලයාට අර නිවන් දකින සිරිසත් ධර්මයක් කොහෙන් හරි ශ්‍රවණය කරන්නට ලැබු ගමන්ම එක පාට ඇක්ටිවේට් වෙනවා ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙලා ඊගාව ඵලවලට යන්නට මාර්ගය පාර හදාගන්න අන්න වගේ ඒ වගේ ක්‍රියාත්මක වෙනවා ඒක අර තමන්ගේ කම්මාවරණය විපාකාවරණය අනුවයි සිද්ධ වෙන්නේ. සමහර විට පුණ්‍ය ශක්තියකින් ආවරණය වෙලා තියෙනවා නම් ඒක අහන්න බැරි වෙන්නත් පුළුවන්. නොඇහෙන්නත් පුළුවන්. නොතේරෙන්නත් පුළුවන්. හැබැයි අර කුසල කර්මයකින් එහෙම නැත්නම් මේ කෙලෙස් පිළිබඳව තේරුම් අරගත්ත පුද්ගලයාට එක පාට කුසල කර්මය ඒක නිරාවරණය. ඒ දෙකම සිද්ධ වෙන්න පුළුවන් මොකද එයාගේ අර අති හේතු හේතු පටිච්ච සම්භූතම්මයි ඒ කියන්නේ හේතුඵල ධර්මයමයි එතරම් ක්‍රියාත්මකයි ඊට වඩා වෙන දෙයක් නැහැ හේතුව පුණ්‍ය කර්මයක් නะ ඒ පින ගෙවන්න ඕන එක්ක කපා ගන්න එක්ක අයින් කරන්න ඕන එක්ක වැය කළා ඉවර කරන්න එතකොට වැය කළා ඉවර කරන්න තියෙන එක තියෙනවනම් එයාට සෝදාපන්න ඵලයෙන් ඉහළට එන්න බෑ වැය කළා ඉවර වෙන නමුත් ඒක ඒ විඥානය නිසා වැහෙනවා අර ප්‍රත්‍යක්ෂා ඥාන මේ ආත්මේ ප්‍රත්‍යක්ෂා ඥාන ලැබුණත් ඊළඟට ආයි වැහෙනවා ඊළඟට ආයි ප්‍රත්‍යක්ෂා ඥාන ලැබෙන්නේ ආයිසරයක් මේ ප්‍රත්‍යක්ෂා ඥාන පිළිබඳ යම් අවධියක් ලැබුණු වෙලාව ආයි ධර්මයේ අහන් දුවන ආයි ධර්මයේ මතු වෙන දුවන ආයි ධර්මයේ කණ සෝදාව දාන්නේ පඤ්ඤා ආයි තියෙන දුවන ඉතින් ඒක නිසා ඒක අර ධර්මතාවයෙන් පුණ්‍ය ශක්තියෙන් හෝ පාප ශක්තියෙන් හෝ වැහෙනවා ඒකමයි අර කම්මාවරණ විපාකාවරණ විග්‍රහ කරලා තියෙන්නේ. සතර අපායට යන්නේ එච්චරයි. එකම ලක්ෂණය සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා කිසිම දවසක සතර අපාගත වෙන දෙයක් කරන්නේ නැහැ, කරන්නේ නැහැ, අනන්තරි පාප කර්මයක් කරන්නේ නැහැ, කරන්නේ නැහැ. මිනිස් ලෝකේ හෝ දිව්‍ය ලෝකේ හෝ උපත ලැබලා ජීවත් වෙනවා. දෙපළ ඉන්නත් පුළුවන්. කොලං කොල. බ්‍රහ්මත්වයට ගියොත් ආයෙ එන්නත් බෑ. යන්නේ සුද්ධාවාසය. හැබැයි එතෙන්දි ධ්‍යාන තියෙන්න ඕන නැතු යන්න. එහෙම නොවෙන්නත් පුළුවන්. දැන් සරකාණි සූත්‍රයේ සරකාණි කියන සාක්කියා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝතාපට්ටි ඵලයට පත් වුණා. හැබැයි සෝතාපට්ටි ඵලයට පත් වූ සරකාණි තමන්ගේ පුරුද්දට අනුව අර රාබී මාත්‍තරී නැහැ. රාබී මාත්‍තරී නැහැ සාමුලිය. මේක අර සරකාණි සූත්‍රයේ කිව්වහම පේනවා සෝතාපන්නි ඵලයට පත් වෙලා ඊට පස්සෙත් අර පුරුද්ද අත්තර ගන්න බැරුව රාබීවා. ඔව් අත අපායට යන පව නම් කරේ නැහැ. එච්චරයි එච්චරයි අයින් වුණේ. මොකද්ද? එහෙමත් වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රත්‍යන්ත දේශයට යන්නත් පුළුවන් ආයි මෙතෙන්ට එන්නත් පුළුවන්. ඒ නිසා දැන් දේශ තුනක් තියෙනවා. සුනාපරන්ත අපරාපරන්ත පතිරූප දේශ. එතකොට පතිරූප දේශයක වාස කියන්නේ ආවොත් නම් නියත වශයෙන්ම ජාතිසෝතාපන්න පුද්ගලයා ඉදිරි මාර්ගයට යනවා ඉදිරිපත්. මේ ජාතිසෝතාපන්න පුද්ගලයා පතිරූප දේශයක් කියන්නේ මේ භූගෝලි වශයෙන් පතිරූප දේශයක් නෙමෙයි. මේක ඊට වඩා පරමාර්ථ හැටියට මේ ධර්මය අහන්නට ලැබෙන මේ ධර්මය පවතින දේශයක් කියන එකයි. ඊට පස්සේ අපරාපරන්ත දේශයක උපදින ජාතිසෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාටත් පුළුවන්කම තියෙනවා මේ පතිරූප දේශවාසයට ඇවිල්ලා මේක කරගන්න. හැබැයි සුනාපරන්ත දේශයක ජාතිසෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලෙක් සාමාන්‍යයෙන් උපත ලබන්නේ නැහැ. ඒක වෙන්න බෑ. නෑ දැන් ඒ සෝතාපට්ටි අංග හතරම සම්පූර්ණ. දැන් ඕනේ වෙන්නේ සකදාගාමි මාර්ගයට යන්න අවශ්‍ය දේවල්, අනාගාමි මාර්ගයට යන්න අවශ්‍ය දේවල්, අරහත් මාර්ගයට යන්න අවශ්‍ය දේවල්. දැන් අරක ඉවරයි. ආයි දෙපාරක් සෝතාපන්න අංග සම්පූර්ණ කරන්න ඕනේ නැහැ. ඒවා ඔක්කොම ලැබිලා පර්දෝගෝෂයපත් ලැබිලා සම්මාදිට්ඨියටපත් වෙලා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සත්පුරුෂ සංසේවනයේ ලැබිලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළා. ඒ ඔක්කොම ඉවරයි. ඒ පුද්ගලයා දැන් නියත සම්බෝධි පරායනයෙන්ම සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලෙක්. ආය ආපහු යන්නේ නැහැ. එයා පටිසෝතකාම. එයා අනුසෝතකාමි නැහැ. ආය කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් නොලැබුවට ධර්මතාවයෙන්ම එයා කොහාටද යන්නේ? නිවන කරා. ඒක දැන් එක පාට මේ කල්යාණ මිත්‍රයෙක් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ කෙනෙක් මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන ධර්මය ප්‍රකාශ කළාට පස්සේ එක පාට තමන්ට තමන්ගේ කනට මේක ශ්‍රවණය කර ගමම්ම අර සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානෙ ලැබෙනවා. ඒක එතකොට එක පාට තමන්ගේ අර ධම්ම විචේ සම්බොජ්ජංගේ කියන එක පාට තමන් තුල අතීතයේ අර දීර්ඝ සංසාරේ දීගංවා දීර්ඝ සංසාරේ ගෙනාවු අර ඉතර අතීතය අහලා තියෙන අතීතේ බුදුහාමුදුරන්ගෙන් බුද්ධ ශ්‍රාවකයන් අහලා තියෙන දේ එක පාට දැන් ඇක්ටිවේට් වෙනවා, ක්‍රියාත්මක වෙනවා. එක පාට ඔක්කොම කල්පනා කරන්න පුළුවන්. මම මෙහෙම මෙහෙම අහලා තියෙනවා, මෙහෙම මෙහෙම කරලා තියෙනවා, මෙහෙම මෙහෙම මේ තත්වයකට පත් වෙලා තියෙනවා කියන එක පාට මතක් වෙලා එනවා. ඒක ඇක්ටිවේට් වෙනවා. ඒක තමයි කියන්නේ ඥාන ඇක්ටිවේට් වෙනවා කියන්නේ. ඔය ඥාන ඔක්කොම තියෙනවා නිද්‍රාගත වෙන. දැන් මේ මෙතන ඉන්න හැම කෙනෙක්ම අතීත බුදුවරු දෙතුන් දෙනෙක්ගෙන් හරි බය අහලා තියෙනවා. හැබැයි ඒවා නිද්‍රාගත වෙලා. ඒවා අර ඇක්ටිවේට් කරගන්න අමාරුයි. නමුත් එක පාට කොහොම හරි මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ආයතනයක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු ඇහුවා. හැබැයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසුම වෙන්න ඕන. ඒ කියන්නේ පෙර නොඇසූ විරු ධර්මයක්. ඒ තමයි සංදේශනාව, දෝතාව ධර්මයේ ත්‍රිපරිවට්ටය, මජ්ක්‍ධිමා ප්‍රතිපදා ඇතුළු සම්මාංගට සං පිළිබඳ දේශනාව මේ වුඟක් තියෙනවා. ඈ පෙර නොයසූ ධර්මයක් කියන එකට වඩා ටිකක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන එකේ තියෙනවා. ඔව් ඒක ආයිසරයක් අන්න එක තමයි කිව්වේ. අර ආයිසරයක් අර ඇක්ටිවේට් වෙනවා. ආය අර ඔක්කොම සීපත් වෙනවා. ඒක තමයි කිව්වේ දීගංවා අස්ස සන්තෝ. දීගංවා අස්ස සන්තෝ කිව්වේ දීර්ඝ සංසාරය අපි පුරුදු කරගත්ත අහගත්ත ඔක්කොම දේවල් එක පාට මතුවෙලා අර ඒවා ආශ්‍රය කරන්න පටන් ගන්නවා. මේ දීගංවා අස්ස සන්තෝ කියන්නේ ඒ මිතක් මේ දීර්ඝ හුස්මක් ගැනීම නෙමෙයි. ඔන්න ඕක. අන්න ඒ වගේ දැන් අපිට ඉස්සෙල්ලා එක පාට අපිට මතක් වෙනවා. දැන් අපි අලුතෙන් කොහේ හරි දැක්කාම අපි පොඩි කාලේ දැක්ක එකක් එක පාට මතුවලා එන්නේ. දැන් පුද්ගලයෙක් සමහර විට අපි අවුරුදු 19 20 25 වගේ කාලෙ වෙනකොට පුද්ගලයෙක් එක පාට දකින්න එක පාට අපිට හිතෙනවා මෙයාව අපි ඉස්සෙල්ලා සංසාරේ කවදා හරි දැකලා තියෙනවා. ඒ අන්න එක අර දීර්ඝ සංසාරේ අපි තියමුණ සම්බන්ධකම බැඳීමක් අලුත් වුණා. ඒ වගේමයි මේ ධර්මය. මේ ධර්මයක් කවදා හරි කොහේ හරි බුදුහාමුදුරුවන්ගෙන් බුද්ධ ශ්‍රාවකයන් අහලා තියෙනවනම් ඒක එක පාට නැවත අලුතෙන් අහනකොට අර ආපු ඒවා එක පාට මතක් වෙනවා. මේක අහලා තියෙනවා, මේ වගේ එකක් අහලා තියෙනවා, මේ වගේ එකක් දන්නවා, මේක දැනගෙන හිටියේ, මේක යටපත් වෙලා තිබුණේ කියලා එක පාට මතුවේ. ඔව් අත් වශයෙන්ම ලේවල තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ ඥානවල ලේවල මේක තියෙනවා. මේ ගතිය තියෙනවා. අපි දැන් එහෙම අය මේ වෙන ධර්මයක් ඇහුවත් ගන්නෙ නැහැ. මිත්‍යා දෘෂ්ටියට ගන්නෙ නැහැ. සම්මතයෙන් වැහෙනවා. දැන් සම්මතය කියන්නේ සම්මත. සං කියන්නේ මොකද්ද? රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් හදාගත්ත, එකතු කරගත්ත මත. ඒ පුද්ගලයා දැන් සං කියන වචනේ තේරුම් ගන්න ඕන. වෙන මොනවා තේරුම් ගත්තත් වැඩක් නැහැ. සම්මත. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තමන් කැමතිසේ හදාගත්ත, සකස් කරගත්ත මතයකට ඒ පුද්ගලයා යට වෙලා, වැහිලා. ඇත්ත වැහෙනවා. සම්මතයෙන් වෙන්නේ වැහෙනවා. ඒක හැබැයි ඒ සම්මතය හොඳයි සමාජ චාරිත්‍ර වාරිත්‍ර සඳහා, ලෝකයේ සකස් කිරීම සඳහා, ලෝකේ පාත්තගනය. හැබැයි ලෝකයෙන් එතෙර වෙන්නේ කිසිසේත් සම්මතය ප්‍රමාණවත් නැහැ. මොකද ඒක සම්මතය. ඒක සංකාර සිද්ධ වෙන, සංකාර නිසා මේ ක්‍රියාත්මක වන මතය. ඔය සම්මත තියෙනකොට සංකත සකස් වෙනවා, සංකාර සිද්ධ වෙනවා, සංකිලිටේ නෑ. සෝතාපට්ටි ඵලයේ ජාති සෝතාපන්න ඵලයේ තියෙනවා. ඊළඟ ආත්මයේදී සමහර විට අර කුබ්බේතකත පුඤ්ඤතා ශක්තිය තියෙනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරලා කාගේවත් උදව්වක් අවශ්‍යත් නැහැ. එහෙමත් යන්න පුළුවන්. හැබැයි කාගේ හරි උදව්වක් එකපාරට ලැබුණොත් එකපාරට ඇක්ටිවේට් වෙලා ඊගාව ඵලෙන් ඊගාව ඵලයට ගිහිල්ලා නිවන් අවබෝධ කරගන්න. අත්තලක් තියෙනවා නම් වඩා පහසුයි. ඒ නිසා දැන් ජාති සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා නියත වශයෙන්ම නොනවත්වාම නිවන් මාර්ගය කරා යනවා. හැබැයි කවුරුහරි හොඳ අත්තලක් දුන්නොත්, අර අලුතෙන් මතක් කරලා දීපත් කරලා මතු කරලා දුන්නොත් එතෙන්දී ඉක්මනට. දැන් සමහර අය, සමහර ජාති සෝතාපන්න ඵලයටපත් වූ අය දෙවි දේවාත්මිකට යන ද්වේෂයෙන් වෙන් වූ තත්ත්වය. අන්න ඒ අයට මේ ලෝකේ කොහේ හරි කවුරු හරි මේ බුද්ධ ධර්මයේ දේශනා කරනවා නම් එක පාට ඒ අයට මිනිසුන්ට වගේ නෙමෙයි. එයාට දැනගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න පුළුවන්. ඒකෙන්ම යා ඊගාව ඵලයට යනවා. එක ධර්ම දේශනාවකින්ම. හැබැයි මේ බුද්ධ ශ්‍රාවකෙක් හේතුඵල ධර්මයට අදාළව ධර්මයේ දේශනා කරන්න ඕනේ නැතුව මේ ඔය මේ හිනස්වන බණවලින් අඬවන බණවලින් සම්මත බණවලින් ජාතක කතා කියීමෙන් කතා බණවලින් හරියන්නේ මේක මේක අර කෙලෙස් නසන ධර්මයේම කල්යාණ මිත්‍ර ධර්මයේම සත්පුරුෂ සංසේවණයම ලැබෙන්නේ ඔව් ඉන්නවා. ඔව් දැන් අවුරුදු 3 4 ක් සමහර විට හොඳටම පැහැදිලි කරනවා එයයි ධාතුසෝතාපන්න බවට පත් වූවා. ඒක සමහර විට එක පාට තේරෙනවා. විනාශකම් කියන්නේ පුද්ගලයා නිතරම ධම්මානුධම්ම ප්‍රතිපදාවෙම හැසිරෙනවා. ඒ පුද්ගලයා අතින් ওই ලොකු බලවත් පාප කර්ම වර්ගවල වෙන්නේ නැහැ. වෙන එක ධර්මතාවයෙන්ම හැසිරෙනවා. අනිත් පාර ධර්මතාවයෙන්ම ඒ වගේ පුද්ගලයන්ට යම් යම් යහපත් ධම්මෝහවේ රක්කති ධම්මචාරී වෙනවා. ඔව් ඒ වගේ ඒවා තියෙනවා. දැන් මේ මේ වගේ කාලෙක විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මය මතු වෙන මතු උණු කාලෙක මතු වෙන්නට මේ තියෙන කාලෙක විශේෂයෙන්ම ජාතසෝතාපන්න වූ දැන් ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාලෙදී බොහෝ අය සෝතාපන්න වෙලා දේවත්වයටපත් වෙලා දෙවියෝ හැටියට සම්්‍යක් දෘෂ්ටික දෙවිතාවෝ හැටියට හිටියා ජීවත් වුණා. ඒ අයට ඉවක් තියෙනවා දිව්‍ය ඥානයක් තියෙනවා. ඒ අය දන්නවා මේ ධර්මයේ මතුවෙන යුගය කාලය. ඒ අනුව ඒ ධර්මයේ යුගයේ මතුවෙන කාලෙට ඒ අය මිනිසාත්මයට ඇවිල්ලා ඒ අය දෙවියන්ට පුළුවන් ඕනම වෙලාවක මිනිසාත්මයකට පත් වෙනවා. පත් වෙලා මේ ධර්ම මාර්ගයට එන්න අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගන්න. එහෙම අය අද එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ 100ක් 1000ක් නෙමේ ඊට වඩා හුඟක් ගාණක් අද උපත ලැබලා අද සාමාන්‍යයෙන් ඔය අවුරුදු සමහර විට 20 ගණන් 30 ගණන් වෙන්න පුළුවන් බොහෝ දුරට 10 15 ඉන්න අය නම් හරියට ඉන්නවා. ඔව් දැන් ඒ පොඩි දරුවන්ම හොඳට ළමන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. තමන් සමහර විට ජාතිසෝතාපන්න නැහැ පුතක් ජනයි නමුත් තමන්ගේ දරුවා ජාතිසෝතාපන්න වෙන්න පුළුවන්. ඒකින්ද ඒක හොඳට කල්පනා කරලා බලලා වැඩ කරන්න. ගුවන් මහත්තයා නම් ප්‍රශ්න තියෙනවා
නම් අහන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්ස, සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා සකෘදාගාමි මාර්ගයේ යන බව හඳුනාගන්නේ කෙසේද?
සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා සකදාගාමි මාර්ගයෙන් කරන්නේ මේ රාගය, ద్వේෂය, පටිඝය කියන මේ දෙක රාගයයි, ద్వේෂයයි එහෙම නැත්නම් පටිඝය ඕලාරික වශයෙන් ඉවත් කරන්නට අවශ්‍ය කර්මු කාරණා කරනවා. හැබැයි සාමුලින්ම ඉවත් වෙන්නේ නැහැ. සකදාගාමි මාර්ගයෙන් ඉවත් වෙන්නේ රාගයයි, ద్వේෂයයි, පටිඝයයි තුනම ඕලාරික වශයෙන්. එහෙම නැත්නම් අර කාමරාග කියන එකේ බලවත් කොටසක් අයින් වෙනවා. ඒ කාමරාගවල බලවත් කොටස අයින් වුණ පුද්ගලයා ඇලීම, ගැටීම, මුලාව තරමක් දුරට අඩු වෙලා ඉවසල විමසල කටයුතු කරන යහපත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා මේ ඕලාරික කාමයන්ට ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඔය අපිට හුඟක් දක්ක ගන්න පුළුවන් වෙනවා ඒ වගේ පුද්ගලයෝ සමාජයේ. එයා මේ දැක්ක තරමට ඒවා ඇලෙන්නේ නැහැ ප්‍රිය දේවල් වල, ඒ වගේම අප්‍රිය දේවල් වලට තරහා ගන්නෙත් නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ වගේ පුද්ගලයෝ සකදාගාමී මාර්ගය. ඊට පස්සේ අනාගාමී මාර්ගයට පත් වුණාම ඒ පුද්ගලයා මේ කාම රාග පටිඝ කියන දෙක සහ මුලින්ම නිරවශේෂ වශයෙන් ඉවත් කරනවා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕන මේ කාම රාග පටිඝ විතරයි ඉවත් කරන්නේ, රූප රාග, අරූප රාග ඉවත් කරන්න බෑ අනාගාමී ඵලයෙන්වත්. රූප රාග, අරූප රාග ඉවත් කරන්න නම් මානය සහ මුලින්ම ඉවත් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ අරහත් මාර්ගයේදී සහ ඵලයේදී. ඒ නිසා රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්‍යාව පහම තියෙනවා. අනාගාමී ඵලයට පත් වුණා අරහත් මාර්ගයේ හිටියා. ඒ පුද්ගලය තුලත් ඒ ගති ක්‍රියාත්මක වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස විහිංසා විතක්ක පැහැදිලි කර දෙන්න.
විහිංසා විතක්ක વિચાર තමයි අර වැරදිසේ මනීම. ඒ කියන්නේ සෙය්‍යමාන, රදිසමාන, උච්චමාන, තුච්චමාන, අවමාන මේ මාන 21ක් තියෙනවානේ. ඒ කියන්නේ ඒවා ඔක්කොම මේ වැරදිසේ මනීම. වැරදිසේ මන මන කටයුතු කිරීම. වැරදිසේ සංසන්දනය කිරීම. අදුක්කම අසුඛ අතර මුලාවීම. ඒ වගේම දැන් විහිංසා විතක්කයක් વિચારයක් නිසා තමයි බොහෝ දුරටම මානෙය අවිද්‍යාව මෝහය විතක උපත ලබන්නේ. දැන් ප්‍රිය දෙයක් විඳවීම නිසා රාගය, අප්‍රිය දෙයක් ප්‍රිය දෙයක් නිසා හිත ඇහැකරනාසේ දිවකය මන පිනවීම නිසා රාගය, අප්‍රිය දෙයක් නිසා ඇහැකරනාසේ දිවකය මන විඳවීම ද්වේෂය, මේ පිනවීමයි විඳවීමයි අතර මැනීම නොයෙක් ආකාරයට සිද්ධ වෙනවා. ඒ විවිධ ආකාරයට මැනීමේ වරදී මැනීම නිසා තමයි මේ විහිංසා විතක්ක විචාර සිද්ධ වෙන්නේ. හැබැයි එතන විතක්ක විචාර තියෙනවා. දැන් කාම විතක්ක විචාර තමයි ප්‍රිය දෙයට පිනවීම. ව්‍යාපාද විතක්ක විචාර තමයි අප්‍රිය දෙයට ගැටීම. ඒ වගේම විහිංසා විතක්ක විචාර තමයි ප්‍රිය අප්‍රිය දෙක අතර මැනීම, වැරදිසේ මැනීම.
ගරු ස්වාමීන් වහන්ස බුද්ධ ඥානයක් වන අර්ථ නානාත්වයේ ප්‍රඥාව ලැබෙන තුරු මග්ගේ මග්ග ඥානය හෝ මගඵල ලැබිය හැකිද?
පුළුවන්. ධ්වතාවේ දැක්ක හැටිය සම් දැක්ක හැටිය පුළුවන්. ඒ ධ්වතාවේ දැකීමත් සම් දැකීමත් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මග්ග අමග්ග. මග අමග්ග කියන්නේ මොකක්ද? මග යා යුතු මග සහ නොයා යුතු මග. ඒක තමයි ධ්වතාවේ. ඒක කරණීය අකරණීය. මග්ග අමග්ග. සේවිතබ්බා අසේවිතබ්බා. දැන් මග්ග අමග්ග ඥානය දැකගත්ත පුද්ගලයාට පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා ආනපාන අස්සපස්ස නිවැරදිව කරන්න. වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. එතකොට ආනපාන කරන්න මේ උෂ්ම ගැනීම පිටකිරීම කරන ආනපානය නෙමෙයි මේක. මේක ආශ්‍රය කළ යුතු දේ සහ බැහැර කළ යුතු දේ කියන ධ්වතාවේ දැකීම. අන්නේ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ වූ පුද්ගලෙ. ඒ පුද්ගලයාට බුද්ධ ආනපාන සතියෙයි, එහෙම නැත්නම් අස්ස පස්ස කිරීමෙයි, සතර සතිපට්ඨානෙයි පිහිටීමෙයි කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ හුස්ම ගන්න පිට කරන්න හෝ බඩ පිම්බීම හැකිලිම හෝ එකත් ආනපානයක් තමයි. නමුත් අර බුද්ධ දේශනාවේ එන මග්ගේ මග්ග ඥාන දර්ශනය නොලැබූ කෙනෙකුට ආශ්‍රය කළ යුතු යහපත් ධර්ම සහ ආශ්‍රය නොකළ යුතු කිලුටු කෙලෙස් ධර්ම පිළිබඳ දෙපැත්ත දැක ගන්නට බෑ. ඒ දෙපැත්තම දැක ගන්න ඕන එකක් නෙමෙයි. දෙපැත්තම පිරිසිදුව දැකගත්ත පුද්ගලයා මග්ගේ මග්ග ඥාන දර්ශනයෙන් යථාභූත ඥාන දර්ශනයක් ලැබූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට මේ ආනපාන කියන්නේ මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබීමයි.
ගරු ස්වාමීන් වහන්ස භාවනා මාර්ගයක යන පුද්ගලයෙකු සුඤ්ඤාගාර ගතෝවා, රුක්කමූල ගතෝවා යන පදයන්හි ලෝකෝත්තර අර්ථය පහදා දෙන්න.
ඒක ලෝකෝත්තර අර්ථයකුත් තියෙනවා, ලෞකික අර්ථයකුත් තියෙනවා. අරඤ්‍ය ගතෝවා, රුක්කමූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා. දැන් මේක ගිරිමානන්ද සූත්‍රයේ, මහා සතර ත්‍රිපට්ඨාන සූත්‍රයේ, කායගතා සති සූත්‍රයත්, රාහුල වාද සූත්‍රයත්, මේ පුන්නකෝ වාද සූත්‍රයත්, බොහෝ සූත්‍රවල මේ පද තුන අරඤ්‍ය ගතවා, රුක්කමූල ගතවා, සුඤ්ඤාගාර ගතවා කියන එක තියෙනවා. මේක අපි මේ අපේ හිත පිළිබඳව ඇති කරගත යුතු ගති තුනක්. නැතුව බාහිර ලෝකයෙන් කරගන්න පුළුවන් දෙයක් නෙමේ. රඤ්ඤ අරඤ්ඤ. රඤ්ඤ කියන්නේ රණබිම, අරඤ්ඤ කියන්නේ රණබිම අත්හැරීම. ඒක තේරුම් ගත්තොත් මේ රණබිම කොහේද තියෙන්නේ? රණබිම අත්හැරියාම ඒ අත්හරින්නේ හිතෙන්. හිතෙනුයි රණබිම අත්හරින්නේ. ඇතුව දැන් අපි ගෙදරක ඉන්නවා වුණත් අර ඔය කියන අද ආරණ්‍ය සේනාසනයකට ගියත් එතන රණබිමක් වගේ නම් එතන සෙල් ටෙල් තියෙනවා නම් රේඩියෝ තියෙනවා නම් ටීවී තියෙනවා නම් දායකයෝ ඇහෙනවා නම් එතන නොයෙකුත් උපාදානය කරගන්නට දේවල් තියෙනවා නම් එතන රණබිමක් එතන අරණ්‍යයක් නෑ එතන රණබිමක් ගෙදරත් එකයි එතනත් එකයි එකම මේක අර ලෞකික වශයෙන් අපිට නිකන් වෙනසක් වෙලා තියෙනවා නමුත් ඒ වෙනස කිසි දෙයක් නෑ හිතේ මේ වෙනස තියෙන. එතකොට දැන් අරණ්‍යයට අරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා හිතන්නේ සෙල් ටෙල් එක ගන්න නම් ඒකෙන් කතා කරපු ටෙලිෆෝන් කෝල් එක ගන්න නම් අර රූපවාහිනී රේඩියෝ එක ගන්න නම් ගෙදර ගන්න නම් අර තවනෙක් දේවල් ගන්න නම් එතන රණ්‍ය මිසක් අරණ්‍ය නෑ රණබිමක් මිසක් අරණ්‍ය අරණක් නෑ. එනිසා මේ රණ්‍ය අරණ්‍ය කියන්නේ රණබිම සහ රණබිමෙන් විදී නිදහස් වෙන. දැන් මේ රණබිමෙන් විදී නිදහස් කරගන්න ඕන තමන්ගේ හිත. ඒ වගේමයි රුක්ක මූලගතවා කියන්නේ රුක්ක කියන්නේ ආරක්ෂාව. අපේ හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පැටලෙන්නේ නැතුව රාගයෙන් ඇලෙන්නේ නැතුව ද්වේෂයෙන් ගැටෙන්නේ නැතුව මෝහයෙන් මුලා වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂාව තමන්ගේ හිතේ තමන් ඇති කරගත යුතු දෙයක්. ඒකයි රුක්ක මූලගතවා. ගහක් මුලකට ගියා වගේ තමයි. දැන් ගහ හෙලුණාට අපි හෙලවෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිත නොසෙල් වෙන ආකාරයට හිතේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අපි මේ සෙලවෙන එක නවත්තනවා නම් අන්න රුක්ක මූල ගතුවා. ඒ වගේම ශුන්‍යාගාර ගතුවා කියන්නේ මේ කනත්තකට හිස් පාළු ඉදමකට හිස් තැනකට ගියා කියන එකයි ලෞකික අර්ථය. නමුත් මෙතෙන්දි හිත මොහතකට විනාඩි 5කට මේ භාවනා කරනකොට අපිට රාගයෙන් තොර වූ රාගයෙන් ශුන්‍ය වූ ද්වේෂයෙන් තොර වූ ද්වේෂයෙන් ශුන්‍ය වූ මෝහයෙන් තොර වූ මෝහයෙන් ශුන්‍ය වූ හිතක් විනාඩි 5කට හරි අපිට සකස් කරගන්න පුළුවන්. අන්න ඊට පස්සේ බලන්න පුළුවන් පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සතෝ ආස සති සතෝ පස සති මේක දිගටම කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව ඔය පියවර තුන කරගන්නේ නැති කෙනෙකුට මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සතෝ ආස සති සතෝ පස සති දීගං වා අසසන්තෝ දීගං වා පසසන්තෝ කරගන්න බෑ. රසං වා අසසන්තෝ සත්තං වා පසසන්තෝ කරගන්න බෑ. සබ්බකාය පටිසංවේදී අසුචිසාමීතිසිකති පසසිතාමීතිසිකත කරගන්න බෑ. ඒ වගේම කාය සංකාර කාය සංකාරම් පස්සම් බය. ඒ වගේම ඊගාවට චිත්ත සංකාරම් පස්සම් බය. මේවා මොකක්වත් වෙන්නේ නෑ. ඒවා නිකන් වචන විතරයි. නමුත් ප්‍රායෝගිකව ඒවා කරෙන්නේ නෑ. අර හරියටම සතෝව අසසති සතෝව පස්ස සති කියන මේ ද්වතාවේ මග්ගේ මග්ඥාන දර්ශනේ නොලැබූ කෙනෙකුට නිකන් ඔහේ වචන ටික කියවාගෙන යන. නමුත් සතෝව අස්ස සති සතෝව පස්ස සති මේක තමයි මග්ගේ මග්ඥාන. මේක තමයි ද්වතාව. මේක තමයි ආනපාන. වෙන මොකක්වත් නෑ.
ගරු ස්වාමීන් වහන්ස, ප්‍රාණඝාත අකුසලයක් කළ ආයේ ඒ සියලුම සතුන්ගෙන් සමාව අයද චතුවරිය සත්‍ය අවබෝධ වීමට පින් අනුමෝදන් කළොත් ඒ කුසලයක් එය අකුසලයක් ඒ අකුසලයේ කය වේද?
එක ක්‍රමයකට බෑ. මේකේ අඩුම වශයෙන් පියවර හතරක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයක් කරපු පුද්ගලයේ පළමු එක තමන් කළපු වරද පිළිගෙන සමාව ගන්න ඕනේ. තමන් කරපු වරද පිළිගෙන සමාව ගන්න ඕනේ. කවදාද මරුණ සත්‍යය දැන් අපිට කමන්නේ නැහැ. දැන් අපි හිටමුකෝ අපෙන් කූඹියෙක් හරි කූඹිරලක් හරි කූඹියෙක් හරි මොකෙක් හරි මැරුණා කියලා. තමයිට නායකට පොල්ලෙන් ගහලා මැරුවා. ඉතින් ඒක ඒ වෙලාවේ කරා. නමුත් අපි දැන් මේ අවබෝධයක් ලැබුණාම අර මැරූ සතාගෙන් අපි සමාව ගන්න ඕනේ. අභිමුඛෝ නෙමෙයි කනභිමු. දැන් මැරි සතා නැහැනේ. ඊට පස්සේ අපි මේ සංසාරේ කරපු සියලුම පින් අර මැරු සතාට ප්‍රාණඝාතයක් වූ සතාට පින් පවරන පින් අනුමෝදන්. ඒ පුණ්‍ය ශක්තියෙන් අර සතාව ඒ සත්ව තත්වයෙන් ගොඩ ගන්නට අපේ මේ පින් පවරලා අනුමෝදන් කරලා පින් දෙන්න ඕනේ. තුන්වැනි එක ඒ සතාට විතරක් නෙමේ ඒ වර්ගයේ සියලුම සතුන්ට සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ සත්තා අපි මෛත්‍රී කරන්න ඕනේ. අපේ හිතේ මෙත්තානුසතිය ඇති වෙනවා. ඒ වගේම භෞතික වශයෙන් අපි එවන් ඒ මැරූ සත්තුන්ට මේකෙන් විදී නිදහස් වෙන්න ප්‍රායෝගිකවම එවන් සත්තුන්ට අපිට අර මරණයෙන් බේරෙන්න අභේදානය ලබා දෙන්න ඒ වගේ යහපත් ක්‍රියා කරලා අපි ප්‍රායෝගික වශයෙන් එවන් සත්තුන්ගේ ජීවිත රැකගන්නට කටයුතු කරන්න. ඒ හතර සම්පූර්ණ වෙනකොට අන්න එතෙන්දී කුසලස්ස උපසම්පදා වෙනවා. එතකොට අපේ අර හිතේ තිබුණා කම්මක්ඛය වෙනවා. අර ප්‍රාණඝාත කර්මය ප්‍රතිකර්මයෙන් උපක්‍රමයෙන් සම්මප්‍රයෝගයෙන් අවසන්. ඒ නිසා ඒ පියවර හතරම තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට පුළුවන් වෙනවා තමන් කොයි තරම් කර්මයක් කළත් දැන් අර සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුල මෙන්න මේක තියෙනවා. ඒ අර පුද්ගලයා සමහර විට දන්නේ නැතුව අද දවසේ බොහෝ සත්තු මැරෙන්න ඇති. නමුත් දවස අවසාන වෙනකොට මේ පියවර හතරෙන් එයා එදා කරපු කර්මයේ සියලුම දේවල් ප්‍රතිකර්ම උපක්‍රමයේ සම්මයක් ප්‍රයෝගයෙන් අවසන් කරනවා. අර පල දෙන්න කර්මයක් ඉතුරු වෙන්නේ නැහැ. කම්මක් කරේ. කම්ම අන්ත වෙයි. ඒක තමයි සම්මා කම්මන්ත. නෑ සම්මා කම්මන්ත කියන්නේ එහෙම මේ කර්මාන්ත එහෙම නෙමෙයි මේ ඊයේ පෙරේදා මේ රූපాయనిක බණක් කිව්වා මේ රේඩියෝ එකේ කිව්වා මේ සම්මා කර්මාන්ත කියලා. ඌවා තමයි ඉතින් මේ බොහොම අද සම්මා කර්මාන්ත කිව්වා. සම්මා කර්මාන්ත කියන්නේ හොඳ යහපත් කර්මාන්ත කරන්න. ඒක නෙමෙයි මේ. දැන් මේක හොඳ වචනයක් මේ කම්ම. දැන් කම්ම උට්ටාන. කම්මට්ටාන ආචාර්ය කියන්නේ මොකද? කම්ම උට්ටාන. උට්ටාන කියන්නේ මොකද? උදුරා ගලවා ඉවත් කරනවා. මොනවාද කම්ම? අර කර්මයේ දැන් ওই කම්මට්ටාන තමයි. දැන් අර අපි ප්‍රතිකර්ම උපක්‍රම ලම්යක් ප්‍රයෝග කරලා අර කම්මේ අපි අර ප්‍රාණඝාත කර්මයේ උදුරා සාමලින් අයින් කරනවා. අන්න ඒකයි කම්මට්ටාන. ඒක කරන්න ඕනේ ප්‍රතිකර්ම උපකර්ම ලම්යක් ප්‍රයෝග නැත්නම් මේ කම්මට්ටාන ආචාර්ය කෙනෙක් වෙන්න බෑ. ඒ වගේම රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරලා ආශාවක්කය කරන්න කම්මක්කය කරනවා නම් අන්න කම්මට්ටාන. එහෙමසක් මේ කම්මට්ටාන ආචාර්ය කියන්නේ මේ ඔය නිකන් හුස්ම ගැනීම පිට කිරීම අර මේ ඉස්සෙනවා පැද්දෙනවා මොකද්ද තව තියෙනවනේ. ඔය කියනවනේ පද්දෙනවා උස්සෙනවා ගෙනියනවා තියෙනවා මේ ඒවා කර්මත්තාන එහෙම නෙමෙයි. ඒවා නිකන් වචන ටිකක්. අනිපාර මේ හුස්ම රැල්ල දිහා බල බල ඉන්න එකත් කර්මස්ථානයක් නෙමෙයි. ඒක ඉතින් අනාර්ය ප්‍රාණයාම කර්මස්ථානයක්. ඒ වගේම වායු කදින, තේජෝ කදින, ආපෝ දස කදිනත් කිසිම එකක් කර්මස්ථාන හැටියට තීරණය වෙන්නේ ධ්‍යාන ලබන්න, අවිඥා ලබන්න හොඳයි. හැබැයි මාර්ගඵල ලබන්න මේවා කර්මස්ථාන නෙමෙයි. ඒවා සති කර්මස්ථාන නෙමෙයි.
ගරු ස්වාමීන් වහන්ස සම්මා ආජීව ලෝකෝත්තර අර්ථය පැහැදිලි කර දෙන්න.
සම්මා ආජීව ලෝකෝත්තර අර්ථය. ආජීව කියන්නේ අපි මේ ජීවත් වෙන කාලය තුල අපේ මේ දිරායන, ජීව කියන්නේ දිරායනනේ, මේ දිරායන කාලය තුල අපි මේ දිරීම මරණානුස්සතිය බුද්ධානුස්සතිය මෙනෙහි කළා. අපි මේ දිරායන වත තවදුරටත් පවත්වා ගැනීමේ තියෙන අසාර බව, අනාථ බව තේරුම් අරගෙන මේ ජීවත් වීමේ නියත ස්වභාවයේ අතාභූත ඥාන දර්ශනය ලබා ගැනීම. එහෙම නැත්නම් මේ සම්මා ආජීව සංවලි මිදි නිදහස් වීමේ මේ දිරායන ගත අපිට දැන් ඒ වතෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒකයි සම්මා ආජීව. දැන් සාමාන්‍යයෙන් කියන්නේ යහපත් ජීවිතයක් ගත කිරීම කියලා. යහපත් ජීවිතයක් ගත කිරීම නෙමෙයි මේක තියෙන්නේ. යහපත් ජීවිතයක් ගත කරන්නේ ප්‍රයත්න පවත්වාගෙන යන. නමුත් මෙතෙන්දී මේ දිරායන වත පිළිබඳ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අවබෝධ කරගෙන මේ ප්‍රයත්න තුල අපිට නිවනක් නැති බව තේරුම් ගැනීමයි සම්මා ආජීව.
ගරු ස්වාමීන් වහන්ස ගන්ධබ්බ අවස්ථාවේ සිටින අයත් අපි පින් දෙන අවස්ථාවේ පින් ලබා ගැනීමට පැමිණෙනවාද?
නැහැ, එයාට පැමිණෙන්න බෑ. හැබැයි ගන්ධබ්බ අවස්ථාවේ ඉන්න අයට අපිට පුළුවන් යම් ශක්ති විශේෂයක්, කිරණ විශේෂයක් පතුරවලා එයාටත් පින් දෙන්නට, පින් පවරන. ඒගොල්ලන්ට පින් ලබාගෙන වෙන තැනකට දැන් ගන්ධබ්බ අයට පින්ගත් පින් දෙනවා නම් අපි වෙන තත්වයකටපත් වෙන්න දෙන්න ඕනේ. එහෙම කරන්න බෑ. එතෙන්දී අපිට කරන්න පුළුවන් දැන් පොල් ගෙඩියක් නම් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි පොල් ගෙඩිය අපිට හොඳ තැනකට ගිහිල්ලා පැල කරන්න පුළුවන්. අන්න ඒ වගේ අර ගන්ධබ්බ තත්වයේ ඉන්න එක්කෙනාවත් අපි දුන්න පින් අනුව එයා නරක දෙන එක ඉපදෙන්න යනවා නම් හොඳ තැනකටපත් කරන්නද පුළුවන්. හැබැයි එයාගේ කර්ම ශක්තිය බලවත් නම් අපි දෙන පින් වලින් වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ගන්ධබ්බ පුද්ගලයාටත් අපිට පින් දෙන්න පුළුවන්. අර පොල් ගෙඩිය හොඳ තැනකට ගිහිල්ලා පැල කරනවා වගේ අපිට ඒ නරක තැනක පැල වෙන්න යන පොල් ගෙඩිය අර කර්ම බීජය, ගන්ධබ්බ කියන්නේ බීජ පොදියක්. ඒ බීජ පොදිය හොඳ තැනකට යොමු කරලා කරන්න මේ චිත්ත කිරණ ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව ඒ ගන්ධබ්බ තත්වයේදී යම් ශක්ති විශේෂයක් කිරණ විශේෂයක් පතුරන්න පුළුවන්. හැබැයි දැන් භූතයන්ට පෙරේතයන්ට දෙවි දේවතාවුන්ට තිරිසනුන්ට වගේ මේ සත්ව කියන තත්වයට දෙන පින් අනුමෝදනා වගේ ඒ අයට මේ පිනේ පූර්ණ ශක්තියක් ලබන්නට බෑ. නෑ බිත්තරේ ඒ දෙක විතරයි. ඔව් දැන් මෙහෙමයි, දලාභුජ අණ්ඩජ විතරයි, අනික අය සංසේජිත ඕපපාදික නැහැ. ඒගොල්ලන්ට මෞකුසක් ඕනේ නැහැ. බිත්තර පොදියක් බිත්තරයක් පොදියක් හැටියට අරන් ඇවිද ඉන්න ඕනේ නැහැ. දැන් ඕපපාදික නම් එක ක්ෂණයකින් එක මොහොතකින් මෙතන චුද්ධිසිත ඊගාව දේවත්වේ නම් බ්‍රහ්මත්වේ නම් භූතෙක් නම් පෙරේතෙක් නම් එතනම උපත ලැබෙනවා. අයි දෙක විතරයි, තිරිසන් මනුස්ස කියන කොටස් දෙක විතරයි දලා භුජ අණ්ඩද වෙන්නේ. එක්කෝ දරුගැබකින් එක්කෝ විතරයකින් උපදන්න. එයාට එක පාට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් රැහැත් වෙලා නැහැ පිළිගන්නේ. ඉතින් එයාට දැන් අර අම්මත් කෙනෙක් තාත්ත කෙනෙක් හම්බු වෙනකන් දරුගැබකට ඔක්කාන්ති වෙනකන් අර ගන්ධබ්බ අර බිත්තර මේ කියන්නේ කර්ම බීජ පොදියත් කරගාගෙන කෙලෙස් කාලං කරෝති වෙනවා. ඒකනේ කාලං කරෝති කියන්නේ. කෙලෙස් පොදිය කරගාගෙන ඇවිදිනවා. හොයනවා තන බිම ගැලපෙන තන හොයනවා. හොය හොයා ඇවිදිනවා. පැලුණා නම් හොයන්න බෑනේ එතන. ස්ථිර වෙනවා.
දර්ශවයන් වහන්ස සංසාර සාරෝග යන ගාථාව ලෝකෝත්තර වශයෙන් පැහැදිලි කර දෙන්න.
ඒක නම් ඉතින් සංදේශනාව අහලා බලන්න ඒක මේ වචනකින් කියන්න බෑ. සං 24 ආකාරයකට තියෙනවා. මේ සංසාරයි ඔය අනේක ಜಾති සංසාරං ගාථාවෙත් සංසාර සාරෝග මේ සං සාරා සංකල්පයක් මේ ඔක්කොම වචනවල තියෙන්නේ එකම සං සංති පරිවර්තේ. ඒ කියන්නේ සංසාරයි කියලා තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. මේ සංසාරයි කියලා එකතු කරගන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පංචස්කන්ධයෙන්. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්මයි වෙන මොකක්වත් නෙමෙයි. ඒ එකතු කරගන්න දේවල් නිසා රාගය ද්වේෂයෙන් මෝහයෙන් හිතක ඇති වෙනවා. සියලු රෝග ඒක නිසා ඇති වෙනවා. සංසාර සාරෝග සංසාරයි කියලා එකතු කර ගැනීම නිසායි සියලුම රෝග වලට හේතුව. ඉතින් ඒක නිසා මේ සං අසාර බව අනාථ බව නිස්සාර බව නිසරු බව තේරුම් ගත්තොත් මේ සංවලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ සංවලින් මිදී නිදහස් වීම තමයි ඊගාව පියවර. මේ සං වර වෙන්න ඕන, සං සිඳවන්න ඕන, සං මා වෙන්න ඕන. ඊට පස්සේ මේ සං ක්‍රය කරන්න පුළුවන්. ක්‍රය කියන්නේ විසංකාර ගතං චිත්තං. ඒ කියන්නේ සං ක්‍රය කරනවා කියන්නේ මේ එකතු කරගත්ත සියලුම කෙලෙස් ගති, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නැවත නූපදින ලෙස කපා හැරීම. සං කියන්නේ දැන් සංඛ්‍යා කියන වචනේම තමයි මේක තියෙන්නේ. සං කියන්නේ එකතු කරනවා, වැඩි කරනවා. කය කියන්නේ අඩු කරනවා, බෙදෙනවා. මේ එකතු කිරීමයි වැඩි කිරීමයි අඩු කිරීමයි බෙදීමයි යම් දවසක බිඳුවකට આવොත් අන්න සාර අසංඛය කල්පය. ඒ තුනම තේරුම් ගත්ත පුද්ගලයා දැන් මෙතෙක් කල් සාරයි කියලා එකතු කරගත්ත අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සං වල අසම්භව දැක්කා. මේක නිස්සාර බව, නිසරු බව, අත්හැරිය යුතු බව දැකලා ඒ සං සහ මුලින්ම නැවත නූපදිනට අනුපාද වශයෙන්ම කපා දැමීම සංකය. මේ තුන ත්‍රිපරිවර්තයේ සං වල ඒක අවබෝධ කර ගැනීම තමයි සාරාසංක කල්පයක් ගත කරන්නේ. ඒක අවබෝධ කරගත්ත පුද්ගලයා අර නිවන් අවබෝධ කරගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ තුන තේරුම් ගැනීමට ගතවන කාලය තමයි කල්පය. මොකද්ද තුන? අනේක ಜಾති සංසාර. සන්දා විස්සං අනිවිසං. ඔය තියෙන්නේ විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගත. කය එන්න මොන.
ගරු ස්වාමීන් වහන්ස ධම්මානු ධම්ම පටිපදාව පැහැදිලි කර දෙන්න.
ඒක ඉතින් ධම්මානු ධම්ම පටිපදාව කියන්නේ සීල සමාධි ප්‍රඥා. තුනම තියෙනවා. සංවර සංසිඳීම සම්මා ඔය තුනමයි. ඉන්ද්‍රියහය සංවර කර ගැනීමමයි. ඉන්ද්‍රියේසු ගුත්ත්වද්වාරෝ ආහාරේහි මතඤ්ඤුතා ජාගරියන් මනියුත්තෝ ඔය තුනමයි.
ගරු ස්වාමීන් වහන්ස, සද්දස්ස කුල පුත්තස්ස දස්සනීයානං සංවේදනීයානං හා සම්මා දිට්ඨිය පැහැදිලි කර දෙන්න.
දැන් සද්දස්ස කුල පුත්තස්ස කියන්නේ මේ හේතුඵල ධර්මයට පටිච්චසමුප්පාද ධර්මයට ගලපා බලා අපි මේ අවිද්‍යාවෙන් මේ පැවැත්ම තුළ අතරමං ඉන්න තත්ත්වය පිළිබඳ යම් සත්‍ය අවබෝධයක් ලැබුණා නම් අන්න ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස. ඒ පුද්ගලයාට මේ අතරමං වෙලා ඉන්න එකේ මිදී නිදහස් වෙන්නට නම් සං දැකලා මේ සංවල වේගය නිසා ජනිත වන අර රාග ද්වේෂ මෝහ නීයානම් කරන්න. ඒක නැති කරන්න මේ අපිට ඒක අර නීසංම තමයි. අර සංසාර සාරෝග විනීත නීසං. නීසං කියන එකමයි නීයානම්. ඒක නැති කරන්නට අපිට ප්‍රති මේ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කියන එක සංවර සංසිඳීම සම්මා. එතකොට මේ දස්සනේන සම්පන්නෝ කියන එකමයි දසනියානං සංවේජනියාන. සංවේජනියාන කියන්නේ වචන හතරක්. සං රාගය ද්වේෂය මෝහ. ඒ නිසා වේගයක් හට ගන්නවා හිතේ. වේදනාවක් හට ගන්නවා වේගයක් හට. ඒ වේදනාව නිසා ජනිත වෙනවා යම් ශක්තියක් විඥාන ශක්තිය. ඒ ශක්තිය අපිට නැති කරන්න පුළුවන් ඒකෙ මිදී නිදහස් වෙන්න පුළුවන් නීයාන. මොකද කොහොමද අර දස්සනේන සම්මාදිට්ඨියටපත් වීම නිසා දැක්ම පිරිසිදු කරගනිමු. සෝතාපන්න ඵලයමයි සම්මාදිට්ඨියමයි.
ගරු ස්වාමීන් වහන්ස, අචේතනික වස්තුවක් වන බෝගසට බෝධින් වහන්සේ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සුදුසුද?
ඔව්, ඒක ආමන්ත්‍රණය කරලා තියෙනවා, කරනවා, ඉදිරියටත් කරනවා. බෝධි කියන වචනේ හැබැයි ගහකට මේ නමක් නෙමෙයි. බෝධිසත්ව, බෝධි වෘක්ෂය. දැන් ඔය ඇහැටු ගහට අපි අද බෝධි කියන්නේ. මේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ නුග ගහට, ඊට ඉස්සෙල්ලා නා ගහට, අර වෙන වෙන ගස්වලට. නමුත් මේකේ මේ බව උදුරා ගමන්නට ඒ බුදුපියාණන් වහන්සේට පිහිට වූ, උදව් වූ, එහෙම නැත්නම් ඒ ශක්තිය අනුගත වූ තැන පිහිටි වෘක්ෂය, පිටදුන් වෘක්ෂය, අර රුක්කමූලගතව වූ වෘක්ෂය තමයි මේ බෝධිය වුණේ, බෝගස වුණේ. හැබැයි ඒක ඇහැටු ගහ අද බෝගහ වෙලා තියෙනවා. මෙතෙන්දී මේක වැදගත්කම බුදුහාමුදුරුවෝ මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගති උදුරා දමා නික්ලේශී අරහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වූ ශක්තිය තියෙන්නේ එතන. ඒ ශක්තියටයි අපි මේ ගරු කරන්නේ අර ගහට නෙමෙයි. ඉතින් ඒ ගහ තමයි අපේ සංකේතය. අපිට පේන්නේ, අපි වඳින්නේ, අපි පුද කරන්නේ මේ ඔක්කොම ගහ. හැබැයි අපි අපේ හිතේ ඇති වෙන්න ඕන මේ බෝධීන් වහන්සේ බුදුහාමුදුරුවන්ට රාගය, ද්වේෂය, මෝහය උදුරා සාමුලින්ම නික්ලේදී සිතක් ඇති කරගන්නට පිහිට වූ, උදව් වූ ගහක්. ඒ නිසා මටත් මගේ හිතේ තියෙන මේ රාගය, ද්වේෂය, මෝහය උදුරා දමන්නට මේ ඒ බුද්ධ ශක්තිය, ඒ බෝධි ශක්තිය, ඒ බෝධි බුද්ධ ශක්තියට අනුගත වෙන්නට මේ ගහ ආශ්‍රයෙන් කරගන්න පුළුවන් කියන ශක්තිය. ඒක හිතේ ඇති විය යුතු අවබෝධයක්, යථාභූත ඥාන දර්ශනය.
ගරු ස්වාමීන් වහන්ස, සංඥාවට චේතනාවට ප්‍රත්‍ය කුමක්ද? සංඥාවට චේතනාවට ප්‍රත්‍ය කුමක්ද?
සංඥාවට චේතනාවට ප්‍රත්‍යය අවිද්‍යාවම තමයි, තණ්හාවම තමයි. ඉතින් මේක අවිද්‍යාව හෝ තණ්හාව නිසයි මේ සංඥාව සංකාරයක් කරගන්නේ. ඒ සංඥාවට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන මොකක්වත් නෙමෙයි.
ගරු ස්වාමීන් වහන්ස, සුසංයෝගය යනු කුමක්ද?
සුසංයෝගය, සංයෝගය කියන්නේ මොකද්ද? සංයෝගය කියන්නේ අපි ඇලෙන, බැඳෙන, ගැටෙන දේවල් සංයෝගය. සුසංයෝගය කියන්නේ යහපත් ආකාරයට, එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් යහපත් පැත්තකට යන්න පුළුවන් නම්, මේ විසංකාර ගතං චිත්තං කරන්න පුළුවන් නම්, මේ සංකාර වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් නම්, අන්න ඒක සුදු ධර්ම. එතකොට සුසංයෝගය. ඒක යහපත් එකතු වීම. අපි දැන් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය, එහෙම නැත්නම් මේ ධර්මාශ්‍රවණය මේ සිතිගත් ධර්ම ශ්‍රවණය මේ ධම්ම දේශනා පැවැත්වීමෙන් අපිට අර යම් ආකාරයක දැන් යහපත් පාරක් පෙන්වා දීමත් සුසංයෝගයක්. ඒක සං සුසං ඔය සුබෝධි මූලේ සුයන්නේ තියෙන සුදු පිරිසිදු වෙන හිතේ පහදයක් ප්‍රසාදයක් චිත්ත ප්‍රසාදයක් ප්‍රමෝදයක් අධි ප්‍රමෝදයක් ඇති වෙන සියලුම දේ සුසං.
ගරු ස්වාමීන් වහන්ස, පටිච්ච නොවේ විඥානයක් හටගන්නේ නැතිද?
නෑ.
එසේනම් දකින්නේ කෙසේද? ප්‍රිය අප්‍රිය තොර.
දැන් අපි මේ කෝපේ දකින්නවා. කෝපේ දකින්නම් ප්‍රියාප්‍රිය භාවයක් ඕනේ නැහනේ. අපි දැන් යනකොට පාරේ කාර් දකින්නවා, මිනිසු දකින්නවා, අපේ ප්‍රියාප්‍රිය භාවයක් ඇති වෙනවා. නෑ. දැන් අපි එක පාට යනකොට ලස්සන රූපයක් කවුරු හරි දැක්කොත් අපි මේ ඉස්සෙල්ලා දැකලා හෝන දැකෝ එක පාට අලුතෙන් ලස්සන රූපයක් දැක්කොත් අන්න චක්කුංජ පටිච්ච රූපේ. බැරිලාවත් ඒක අපි ඒක ගණන් ගත්තේ නැත්නම් ඒකට ඇලුන් නැත්නම් ගැටුන් නැත්නම් මුලා වුණේ නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වුණේ නැත්නම් ප්‍රියාප්‍රිය දෙක අතර උපේක්ඛාසිතක් ඇති වෙනවා. එතෙන්දී නෑ පටිච්ච නොවි විඥානයක් හටගන්න. චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මොකද්ද? ඒක සංඥාවක්. ඒක සංඥාවක්. සංඥාවට අපි පටිච්ච වෙන්නේ නැහැ. මේ හැබැයි අපි සංඥාවට පටිච්ච වෙනවා මේ මගේ කෝපය. අන්න පටිච්ච වුණා. මේක හොඳ කෝපය. මම මේක අරන් යන්න ඕනේ කෝපය. මම මේක හොරගම් කරගෙන යන්න ඕනේ කෝපය. අන්න පටිච්ච වුණා. නැතුව මේ කෝප දැක්ක හැටියට මේ මිනිස්සු දැක්ක හැටියට ගස් දැක්ක හැටියට කාර් දැක්ක හැටියට අපි ඒවට ඔක්කොටම පටිච්ච වෙවි යන්නේ නැහැ. ඒවා සංඥා නැහැ. සංඥා ලබන්න අපිට යම් දැනුමක් ඥානයක් තියෙනවා. විඥානය කියන්නේ ඒකෙන් අපේ විසම වූ විකෘති වූ ශක්තියක් ඉපද වූ වැරදි ශක්තියක් මත්වීමක් රත්වීමක් ගිනි ගැනීමක් වූ ශක්තිය විඥාන ශක්තිය. එතකොට පටිච්ච වීම නිසයිතර මත් වීම රත් වීම ගිනි ගැනීම. දැන් අපි කෝපයක් දැක්කට මත් වෙන්නේ නැහැ රත් වෙන්නේ නැහැ. හැබැයි මේක හොඳ කෝපයක් මේ කෝපේ මං ගන්න ඕනේ කියලා හිතුවත් අන්න ආයි මත් වෙනවා රත් වෙනවා ඇලෙනවා ගැටෙනවා මුලා. ඉතින් ඒක නිසා පටිච්ච වුණේ නැත්නම් විඥානයක් ශක්තියක් උපදින්නේ නැහැ. විඥාන ශක්තියක් ඉපදුනේ නැත්නම් සම්භවම් වෙන්නේ නැහැ. තණ්හාවක් වේදනාවක් ඉන්නේ නැහැ. ඊගා ප්‍රියාප්‍රිය බවම තමයි පටිච්ච වීමට හේතුව. ඒකනේ පියේහි අපියේහි. පියේහි විප්‍රයෝගෝ අපියේහි සම්ප්‍රයෝගෝ දෙකම අන්ත දෙකක්. හැබැයි ප්‍රිය අපිය දෙක අතර එනවා අදුක්කමසු. පටිච්ච නොවුන සංගතක නොවන තැනක සංකාර නොවුන තැනක සංකාර නැති තැනක විඥානයක් උපදින්නේ නැහැ. විඥානයක් නූපදින තැනක සං උදය වෙන්නේ නැහැ. සං උදය නැත්නම් සම්භවම් වෙන්නේ නැහැ. ඊට පස්සේ කර්ම විදි සකස් වෙන්නේ අනුපාද නිරෝධ ඉවරයිනේ. තව එකක් තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, සෝවාන් මගඵල ලැබූ පුද්ගලයෙකු මරණයෙන් පසු උපදින කෙත් හත පසු කරන කාලයේදී දෙව් මිනිස් ගතිවල හැර වෙනත් අභව්‍ය ස්ථානයක උපතක් ලැබිය හැකිද?
බෑ. දැන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා ජාත සෝතාපන්නයෙකු හැටියට ඉපදෙනව නම් ඉපදෙන්නේ මනුෂ්‍ය ලෝකේ සහ සදෙව් ලෝක පමණයි. බ්‍රහ්ම ලෝකයක යම් කිසි කෙනෙක් බැරි වෙලාවක් උපදින්න නම් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙකුට ධානයක් ලබන්න ඕන. ඒ ධානය ලැබුවොත් ඒ ධානය නිසාම සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා සකදාගාමි අනාගාමි දැන් ධාන අවිඥා ලබන්නේ රාගය ද්වේෂය දෙකම යටපත් කරන්නේ. එතකොට සුද්ධාවාසයට යනවා. එතකොට සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා ධානලාභියෙකුත් වුණා නම් අවිඥාලාභියෙකුත් වුණා නම් ඔහු මරණ මොහොතේදී ඒ ධාන අවිඥා නිසා සෝතාපන්න ඵලයෙන් අනාගාමි ඵලයට පත් වෙලා සුද්ධාවාසයේ ඉපදිනවා. නමුත් ධ්‍යාන නොලබා ද්වේෂයෙන් පමණක් වෙන් වුණා නම් ඒ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා දෙවියෙක් වෙනවා. රාග ද්වේෂ මෝහ තුනම තියෙනවා නම් මිනිසෙක් වෙලා උපදිනවා. එකයි ගතිය, එකයි හේතු. එතකොට ජාති සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා ගාවත් එකයි මං කියේ රාගය ද්වේෂය මොහේ තුනම තියෙන්න පුළුවන්. එහෙමනම් ජාති සෝතාපන්න හැටියට නැවත නැවතත් මිනිස් ලෝකෙම ඉපදිනවා. නමුත් ද්වේෂයෙන් වෙන් වුණා නම් මෛත්‍රී කළා එකක් ඉවර වුණා නම් අන්න දිව්‍ය ලෝකේ රාගයයි ද්වේෂයයි දෙකම යටපත් කළා නම් අර අබ්‍රහ්මචාරී කියන தත්වයටපත් වුණා නම් බ්‍රහ්ම තලයකට ගිහිල්ලා හැබැයි අනාගාමි වෙලා යන්නේ. ආයෙන්න න ආගාමි හැබැයි මානය තියෙනවා. ඒක නිසා ඒ සෝතාපන්න ඵලයට පත් වුණ පුද්ගලයා මරණ මොහොතේදී අර ධානලාභියෙක් නම් අභිඥාලාභියෙක් නම් ඒ ධානය නිසා බ්‍රහ්මත්වයට යනවා. හැබැයි අනාගාමී ඵලයට පත් වෙලා එතෙන්ට යන්නේ නැතුව යන්න බෑ. හරි. බැ නැවත ඉපදීම වළක්වා ගන්නට නම් රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කියන කෙලෙස් සහ මුලින්ම යලි නූපදින ලෙසම ඉවත් කරන්න ඕන. වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. එතකොට රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කරන්නට නම් මේ බුද්ධ ශක්තිය. බුද්ධ කියන්නේ රාගය උදුරා දමන, ද්වේෂය උදුරා දමන, මෝහය උදුරා දමන තත්වයක් තියෙනවා. එතකොට ඒක උදුරා දමන්න නම් මේ බුද්ධ කියන தത്വයට අනුගත වෙන්න ඕනේ. බුද්ධ ශක්තියට අනුගත වෙන්න. ඒකයි බෞද්ධ කියන්නේ. එතකොට බෞද්ධ ධර්මයෙන් පමණයි, හේතුඵල ධර්මයෙන් පමණයි රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් ගති තුන යලි නූපදින ලෙස උදුරා දමන්නට පුළුවන් මිනිස් ලෝකේ වෙන කිසි ආගමකින් බෑ. ආගම කිසිම ආගමකින් ඒක උදුරා දාන්න බෑ. ඒක උදුරා දාන්න නම් බුද්ධ ධර්මයම ධර්මයෙන් මිසක්. හැබැයි බුද්ධ ධර්මයේ තිබුණට අර බුද්ධ ශක්තියට අනුගත නූනොත් මේ මධ්‍ය මණ්ඩලයට අර පතිරූප දේශ වාසයට ආවේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකට අවශ්‍ය කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. ඒව තමයි කිවි පතිරූප දේශ වාසෝච පුබ්බේතගත පුඤ්ඤතා අත් සම්මා පණිතීච අරිය සත්‍යාන දත්තනම් ඔය හතරම තියෙනවා නම් සම්පූර්ණ වෙනවා නම් ඒ පුද්ගලයා ලෝකෙ කොහේ ඉපදුනත් කමන්නේ ඒ පුද්ගලයා නිවන් අවබෝධ කරගන්න මගඵල ලබනවා. බුද්ධත්වයට පත් වෙනවා. අරහත් බුද්ධත්වයට පත් වෙනවා. හැබැයි වෙන දේශයක කොච්චර හොඳින් ජීවත් වුණත් කොච්චර පව්කම් නොකළත් කොච්චර යහපත් ක්‍රියාව කළත් අර කෙලෙස් සා මුලින්ම යලි නූපදින ලෙස උදුරා ගමන්නට ක්‍රමයක් ඒ රටවල්වල ඒ ආගම්වල කිසිම ආගමක බුද්ධාගමෙත් නැහැ. බුද්ධාගමේ කිසිසේත්ම කෙලෙස් උදුරා ගන්න ක්‍රමයක් නැහැ. බුද්ධ ධර්මයේ ඒක තියෙනවා. බුද්ධාගම කියන්නේ ඒ ධර්මය ගෙනාව එක. නම් මේ උදුරා ගමන එක බුද්ධ ධර්මය. බුද්ධ ධර්මයේ බුද්ධාගමයි දෙකක් පැහැදිලිව පිළිසිදුව දකින්න ඕනේ. ඒක ආගම. ආගම කියන්නේ අපිට මේක පවත්වාගෙන ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පවතින්නේ නැහැ ධර්මයක් හැටියට. ආගමක් හැටියටයි පැවතුනේ. ඉතින් ඒක නිසා බුද්ධ ධර්මය කියන්නේ සම්මතයක්. ඒක දවසෙන් දවස වර්ෂයෙන් වර්ෂයේ රටෙන් රටට තැනෙන් තැනට පුද්ගලයාගෙන් පුද්ගලයාට නිකායෙන් නිකායට වෙනස් වෙනවා බුද්ධ ආගම. නමුත් ධර්මය පටිච්චසමුප්පාද ධර්මය, ද්වේතාව ධර්මය, ත්‍රිපරිවට්ටය, චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාද ධර්මය මේවා කවදක්වත් කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුවරු සියලු දෙනෙක් බුද්ධත්වයට පත් වුණත් ඒ බුද්ධ ධර්මය වෙනස් කරන්නේ නැහැ, වෙනස් කරන්න බෑ වචනයක් ඇලපිලා. නමුත් බුද්ධ ආගමේ ඔක්කොම වෙනස් කරනවා. ඔක්කොම වෙනස් කළා. ඒ අයට අවදාළ ආකාරයට දැන් බුද්ධඝෝෂ හාමුදුරුව බුද්ධ ආගමක් හැදුවා. හැබැයි බුද්ධ ධර්මය පදනම් කරගෙන මේ ආගම පවත්වාගෙන ඉන්න හැදුවා. ඒ වගේමයි ඒ බුද්ධඝෝෂ හාමුදුරුව හැදුව ආගම අටුවා ටීකා ටිප්පණි ලිය නොයෙකුත් සංකල්ප අරගෙන නොයෙක් කාලවල වලට වෙනස් කර වෙනස් කර අද වෙනකොට මේ බුද්ධ ආගම කෝටියක් වාරයක් වෙනස් කරන්නේ නැති බුදු හාමුදුරුව බුද්ධත්වයට පත් වුණ දවසින් ඉඳලා අද දක්වා. ඒ වගේම දැන් ජපාන් රටට ගියා ඒක සෙන් බුද්ධ ආගම වුණා. චීනට ගියා ඒක කන්ෆියුස් බුද්ධ ආගම. ඒ වගේම ජෙරුසලෙමට ගියා ඒක ක්‍රිස්තියානි ආගම. ඒ වගේම අරාබියට ගියා ඒක මුස්ලිම් ආගම. මේ ඔක්කොගේම මුල මේ බුද්ධ ධර්ම. තව ඉතින් නොයෙකුත් ටිබෙට් රටට ගියා ඒක ලාමා බුද්ධ ආගම වුණා. මෙහෙම මෙහෙම මහායාන බුද්ධ ආගම වුණා. ඔයගේ බුද්ධ ආගම වෙනස් වෙනවා. නිකාය අනුවත් වෙනස් වෙනවා. නමුත් බුද්ධ ධර්මයේ එහෙම වෙනසක්, එහෙම විපරිණාමයක් කවදක්වත් අකුරකින්වත් වෙනසක් කරන්න කාටවත් බෑ. වෙනස් කළොත් නිවන වැහිලා යනවා.